මලයි හැමදෙනාට ප්‍රතිවන් සරණයි. අදත් අපේ කල්යාණ මිත්‍රවරුන් අද දවසේ ඉතාමත් ගෞරවයෙන් කරුණාවෙන් සමනිට සිසිලස ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවාවේ ඒ සතිපතා ප්‍රවැත්වෙන සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගොන් ලබනවා. අද 2021 වර්ෂයේ ජූනි මාස 19 වෙනි සෙනසුරාදා මෙවන් විට වෙලාව උදෑසන 5:30 පමණ. ඉතින් පසුගිය මාස 4ක පමණ කාලයක් තිස්සේ අපි දැනුවත් වෙමින් සිටියේ ඒ අති ගාම්භීර පටිච්චසමුප්පාද ධර්ම නියමතා ධර්ම කාණ්ඩය පිළිබඳව. ඉතින් මේ සාකච්ඡාව අප වෙත ඉදිරිපත් කරන්නේ අපේ කල්යාණ මිත්‍රා අතිපූජනීය එල්පේගම අතදාසි ස්වාමීන් වහන්සේ. අද තුන්වහන්සේ අප කරේ මහත්තනුකම්පාවෙන් දම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. ඉතින් අපි උන්වහන්සේගේ දෙපා නමද ගෞරවයෙන් මෛත්‍රයෙන් ආරාධනා කර සිටිමු. මෙම තථාගත ශ්‍රී සත් ධර්මය අප වෙත පැහැදිලි කර දෙන ලෙස අවසර ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි. අපි දේශනා මාලාවක්ම පවත්වාගෙන ආවා මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව. එතකොට අපේ ජීවිතයේ ඉතාමත් වැදගත් වූ සංදිස්ථානයක්, වැදගත් වූ දහම් කොටසක් තමයි අපි මේ ඉගෙන ගන්නේ කියන එක අපි මුලින්ම මතක් කරලා තියෙනවා. ඇයි මේ පටිච්ච සමුප්පාද ධර්මය අපි මේ තරම් වමනාවේ ඉගෙන ගත යුත්තේ? ඒ සඳහා විශේෂ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් වැහුණු සත්වයන්ගේ මේ දුකේ කෙලවරක් පේන්නේ නැහැ කියලා. බොහෝ කාලයක් මේ සංසාරේ නුඹලත් මමත් මේ සැරිසරන්න හේතුනේ මේ පටිච්ච සමුප්පාදය නොදැනීම නිසා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නොදන්නා සත්වයෝ හරියට අර මීයන් විසින් අවුල් කරන ලද නූල් පන්දුවක් වගේ, ඒ වගේම බබුස්තන පඳුරක තියෙන මුල් එහාට මෙහාට වෙලා ඉහිරිලා පැටලිලා තියෙනා වගේ මේ සංසාරේ අවුලෙන් අවුලට පත් කරගෙන ඉන්න බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ජීවත් වීමේදී යම් දුක් කරදර උපදිනවනම් ඒ සියල්ල මේ අවිද්‍යාව නිසා හටගන්න බවත්, ඒවා නිසා නැවත නැවත දුක් උපදවන හේතු සකස් කරගෙන මේ විදිහට සත්වෝ භවයෙන් භවයට යමින් දුකින් දුකට පත් වෙමින් සංසාරයේ සැරිසරන්නේ මේ පටිච්ච සමුප්පාදේ නොදන්නාකම නිසා. ඥාන නිසා මේ දුකින් මිදීමේ පිළිවෙත අපි අනුගමනය කරන්න නම් දුක කියන්නේ මොකද්ද, දුක හටගන්නේ කොහොමද කියන්නේ මොකද්ද කියන කාරණා තේරුම් ගත යුතුයි. අන්න ඒ නිසා ඒ වැඩපිළිවෙල තමයි අපි මේ තේරුම් ගන්න. ඊළඟ කාරණාව තමයි ඒ කාරණා තේරුම් අරගෙන නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනාට සම්මා දිට්ඨිය පරිපූර්ණ වීමට නම් මේ පටිච්ච සමුප්පාදය අනිවාර්යෙන් දැනගත යුතුයි. පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් දේශනා කරලා තියෙන ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න භාවයේ පිළිබඳව දුක දුකට හේතු දුක්ඛ සමුදය කියලා මේ විදිහටත්, ඒ වගේම ප්‍රත්‍ය සූවිස්සක් වශයෙන් දේශනා කරලා තියෙනවා. තවත් මේ උදේවැය වශයෙන් දේශනා කරලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේ අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධාදී වශයෙන් හේතුඵල නිරෝධ ධම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කුමන ආකාරයකින් හෝ කුමන න්‍යායකින් හෝ අපි මේ දුක නිමා කරන්න නම්, එහෙම නැත්නම් මේ නිවන් මඟ අපි යන ගමනේදී ඒ සම්මා දිට්ඨිය පරිපූර්ණ කරගත යුතුයි. ඒ පරිපූර්ණ කරගැනීමේදී අපි අනිවාර්යෙන් තේරුම් ගත යුතුයි මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව. මේ ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න භාවය කියන එක ධර්ම හැටියට තේරුම් නොගත්තොත් කවදාවත් එයාට මේ දුක අවසන් කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ නිසා පටිච්ච සමුප්පාදය හොඳ ආකාරව ඉගෙන ගැනීමෙන් එක කාරණාවක් තමයි අපිට වැදගත් මේ දුක පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙන බව. දුකේ හට ගැනීම තේරුම් ගැනීමෙන් අපිට වර්තමානයේ උපදින දුක වගේම සාංසාරික දුකත් නැති කරන්න පුළුවන් ගමන් මඟ වටහා ගැනීමයි අපි මේ ඉගෙන ගැනීමෙන් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ පටිච්ච සමුප්පාදයේ ඉගෙන ගන්නවා කියන එක තුළ ඒකේ තා වටිනාකමක්, ඒ කියන්නේ වටිනාකමක් දෙන්න බැරි තරම් අගයක් මේ පටිච්ච සමුප්පාදයේ තුළ අපි දකින්න ඕන. ඊළඟට තමයි මේ සංසාර දුක තේරුම් ගත්තු කෙනා නිවන් දකින්න යන ගමනේදී මාර්ග ඥානය උපදවා ගැනීමට නම් පටිච්ච සමුප්පාදය අපි අමාරුවෙන් හරි තේරුම් ගත යුතුයි කියන කාරණා දෙකේ වැදගත්කම නිසාම අපි මේ පටිච්ච සමුප්පාදයේ අහන්න, බලන්න, තේරුම් ගන්න, ඒක භාවනා වශයෙන් තමන්ගේ ඥානයක් බවට පත් කරගන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා අපි ඒ නිසා තමයි මේ පටිච්ච සමුප්පාදයේ දිගින් දිගටම විවරණේ නොවුණු අංග පිළිබඳව මෙතෙක් දේශනා තුල කතා නොවුණු ඇතැම් මතු නොවුණු අංග පිළිබඳව මතු කරමින් සාකච්ඡාවට භාජනය කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒ විදිහට අපි කතා කරගෙන ආපු ගමන මේ පටිච්ච සමුප්පාදයේ හට ගැනීම තමයි කතා කරේ. පටිච්ච සමුප්පාදයේ හට ගැනීම කිව්වහම මෙතන බුදුරජාණන් වහන්සේ දුකේ හට ගැනීම තමයි මුල් කොටස් ටිකේ පෙන්වන්නේ. එතකොට මේ අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාදයේ තුල අපි ඉගෙන ගැනීමේදී දුක හට ගන්න ආකාරය තමයි කතා කරේ. මෙන්න මේ විදිහට දුක හට ගන්නවා කියලා. අවසානයේ එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා. පටිච්ච සමුප්පාදයේ අංග මේ ඔබට පේන අවිද්‍යාවේ ඉඳන් සංකාර විඥාන නාම රූප කියන මේ අංග බුදුරජාණන් වහන්සේකින් එක පද විස්තර කරගෙන ඇවිල්ලා අන්තිමේට ජාති ජරා මරණ කියන මේ අවසන් කොට ඇති මේ පටිච්ච සමුප්පාදේ පෙන්නලා මහණෙනි මෙන්න මෙසේ මේ දුක්ඛෝ ස්කන්ධයෝ දුක් රස හට ගන්නවා කියලා පෙන්වා වදාළා. ඉතින් ඒ දුක හට ගන්න ආකාරය පිළිබඳවයි අපි කතා කරේ. එතකොට අපිට දුකක් හටගන්නකොට ඒ දුක හටගන්න අවස්ථාවේ අපිට මේ අංග ටික පේනවා නම් එයාට මේ දුකෙන් නිමෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අංග ටික දැකීම මාත්‍රයෙන්ම එයාගේ දුක හටගන්න බව නතර වෙනවා. දුකේ වර්ධනය නතර වෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා. කර්ම විපාක, කෙලෙස්, දුක, සැප, දැකීම්, ඇහීම්, දැනගැනීම්, ඒ වගේ මේ විදිහට ශෝක පරිදේව දුක් දුම්නාසාදී එහෙම නැත්නම් අපේ ජීවිතේ ජීවත් වෙනකොට සිද්ධ වෙන සියලු ධර්මතා ගත්තාම ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් රැකී ආරක්ෂා මේ සිද්ධාන්ත තුල අපි ජීවත් වෙන රාමුව කොතනින් ගත්තත් සිතවිල්ලක් උපදින මොහොතක් අපි වෙන් කරලා ගත්තත් ඒ හැම තැනම සම්මුති වශයෙන් ගොඩ නැගිලා තියෙන හැම සිද්ධාන්තයක් තුලම මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ පටිච්ච සමුප්පාදයේ ඉගෙන ගැනීම බලාපොරොත්තු වෙන්නේ සම්මුති වශයෙන් අපිට හම්බෙන ලෝකයේ තුල ගෙවල් දොරවල් ඉඩ කඩ යාන වාහන ශෝක පරිදේව දුක් දුම්නස් පොත්ගලේ දුක් විඳිනවා සැප විඳිනවා කියලා මේ හම්බෙන සම්මුති ලෝකයේ තුල අපි ඒවා ගවේෂණය කරාම හම්බෙන්න ඕනේ අපිට මෙන්න මේ කියන අංග 12. ඔය අංග 12 හට ගැනීම දැක්කොත් පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව ඔහු ධර්මතා හැටියට තේරුම් ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ මහණෙනි මම මේ සම්බෝධියට පෙරත් බුදු වුණාන් පස්සෙත් මම මේ දුකේ හට ගැනීමක් පෙන්වුවා මිසක් සත්වයන්ගේ හට ගැනීමක්වත් සත්වයන්ගේ විනාශ වීමක්වත් පෙන්වුවේ නැහැ. ඒ වගේම කෙනෙක් දුක් විඳිනවා, ශෝක කරනවා, පරිදේව කරනවා, කෙනෙක් කර්ම රැස් කරනවා, කුසල් රැස් කරගන්නවා කියන එක සම්මුති වශයෙන් දේශනා කරත් ඇතැම් අවස්ථාවලදී, නමුත් යථාර්ථයේ වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව දේශනාව උනේ මේ හේතුඵල ධර්මතා ටිකක්. හේතුව නිසා ඵලයක් හටගන්නවා. ඒ හේතුව නිසා ඵලය හටගත්තාම ඒ ඵලය අපිට වැටහෙන ආකාර තමයි ඔය සම්මුති වශයෙන් අපිට අවබෝධ වෙලා තියෙන්නේ, තේරෙන්නේ. ඉතින් අන්න එතකොට ඒ තුල අපි ගවේෂණය කරලා බැලුවාම අපිට හම්බෙන්නේ මෙන්න මේ කියන පටිච්ච සමුප්පාද අංග ටිකක් තමයි හම්බෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ පටිච්ච සමුප්පාදය අපි අවබෝධ කරගත්තා කියලා කියනකොට එයාට මේ සම්මුතිය කියන එක වෙනම හම්බෙනවා. ඒ වගේම ඒ සම්මුතිය තුල වැටහෙන කාරණා මේ අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ අංග ටික හම්බෙනවා. එතකොට අපි රූපයක් දැක්කා කියනකොට, සද්දයක් ඇහුවා කියනකොට, කෙනෙක් බැන්නා කියනකොට මට තරහක් ආවා වෙන්න පුළුවන්, මට ලෝභයක් ආවා වෙන්න පුළුවන්. ඒ වගේම තව නොයෙක් දේවල් මට දුකක් ආවා වෙන්න පුළුවන්, මට මොනවා හරි දෙයක් පිළිබඳ අතීතයක් සිහි වුණා වෙන්න පුළුවන්, අනාගතය ගැන ප්‍රාර්ථනාවක් ඇති වුණා වෙන්න පුළුවන්, මට කැමති දේ නොලැබීම නිසා දුකක් ආවා වෙන්න පුළුවන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම නිසා යම් ශෝකයක් පරිදේවයක් ආවා ඉන්න පුළුවන්, හිතේ කාමච්ඡන්දයක් ඇති වුණා වෙන්න පුළුවන්, හිත එහාට මෙහාට දුවමින් විසිරෙනුනා වෙන්න පුළුවන්, හිතේ කම්මැලිකමක් ආවා වෙන්න පුළුවන්. මේ මොන ආකාරයේ දෙයක් ආවත් මේ දේ ආවේ කොහොමද කියලා අපි ගවේෂණය කරොත් හම්බෙන්නේ අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන මෙන්න මේ හේතුඵල ධර්මතා ටිකක් තමයි හම්බෙන්න ඕනේ. ඒකට අපි තේරුම් ගන්න ඕනේ අපිට කම්මැලිකමක් ආවා කියන අපි භවනා කරනකොට කම්මැලිකමක් දැනෙනකොට එහෙනම් මෙතන මේ කම්මැලිකම කියන එක මට ආවා කියලා, මට කම්මැලිකමක් ඇති වුණා කියන තැන අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙලා, සංඛාර නිසා විඥාන, නාම රූප සලායතන පස්ස වේදනා, තණ්හා උපාදාන කියන මේ අංග ටිකක් මතු වෙලා ක්‍රියාත්මක වෙලා තියෙන කියනවා කියන එකයි අපි වටහා ගත යුත්තේ. ඉතින් එතනදී අපි එකින් එක අංගය කතා කරේ මේ එතන ඒ යම් ඵලයක් ප්‍රතිඵලයක්, කම්මැලිකමක්, විසිරුණුකමක්, ආසාවක්, තරහක් ආවා, දුකක් ආවා කියන මේ ඵලය ගත්තහම මේ ඵලයට හේතුව මොකද්ද කියලා බලනකොට අවිද්‍යාව සංකාර විඥාන කියන මේ ටික හම්බෙන්න ඕන. එතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද, සංකාරය කියන්නේ මොකද්ද, විඥානය කියන්නේ මොකද්ද කියලා අපි එකින් එක කතා කරමු. ඉතින් අන්න ඒ අනුව දැන් අපිට එන ඵලය පිළිබඳව උපදිච්ච ආකාරයේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අපි හොයනකොට අපිට හම්බෙන්න ඕන මේ කම්මැලිකම හෝ තරහව අමනාපය ආව හේතුව වූ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක අපි ජීවිතයෙන් වටහා ගන්න. අන්න එතකොට අපිට වැටහෙනවා මේ අපිට ඇස්සමුවට හම්බෙච්ච අරමුණ පිළිබඳව ඇති කරගත්තු අයෝනිසෝ මනසිකාරය වරදවා වටහා ගැනීම කියන නොදන්නාකමයි මෙතන අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් තියෙන්නේ මොකද්ද? දැකීමක් කියන තැන තියෙන්නේ මොකද්ද? තරහක් ආවා කියන තැන ඇත්තටම පරමාර්ථ වශයෙන් මොනවද තියෙන්නේ? සත්‍ය වශයෙන් දුකක් ආවා කියන කෙනෙක් බැන්නා කියන තැන ඇත්තටම මොනවද හටගෙන තියෙන ධර්ම ටික කියලා බලනකොට තමයි එයාට හම්බෙන්නේ මේ කියන ස්කන්ධ පහ. අවිද්‍යාව කියන එක ධර්මයක් හැටියට හම්බෙනවා. ඒ නිසා උපන් සංඛාරයේ චේතනාව ධර්මයක් හැටියට හම්බෙනවා. විඥානයේ ඒ දැනගත්තු තරහව ආපු හිත එයා විඥානයේ හැටියට පුද්ගලයෙක් නැතුව දැනගන්නවා. ඒ විඥානයේ සම්පයුත්ත හටගත්තු තව තියෙනවනම් හිතේ විසුරුණුකම, ස්පර්ශයේ වේදනාවාදී මේ නාම ධර්ම ටික මෙයා වෙන වෙනම ධර්මතා හැටියට දැනගන්නවා. ඉතින් එතකොට එයාට පුළුවන්කම දෙනවා මේ තරහක් ආවනම් දුකක් ආවනම් ඒක ආවේ මෙන්න මෙහෙ විදිහට අධ්‍යාත්මික තමා තුළම ගොඩ නැගිත්‍ය අවිද්‍යාව සංකාරාදී ධර්මයන්ගේ පහළ වීම නිසා කියලා. ඔය විදිහට ටික ටික තේරුම් ගැනීම තමයි අපි මේ පටිච්ච සමුප්පාදයේ තුලින් නිවන් මඟ හදා ගන්නවා කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ ආකාරයෙන් අපි කතා කරගෙන ආවා මේ අංග ටික, සුත්තන්ත භජනීය උද්දේශ වර්ණනාව කියන එක අපි කතා කරගෙන ආවේ. අවිජ්ජා පාද නිද්දේශෝ, සංඛාර පද නිද්දේශෝ ආදී වශයෙන් මේ වර්ණනා වශයෙන් කතා කරගෙන ආවිලා අවසාන වශයෙන් අපි කතා කරේ ජාති ජරා මරණ පද නිද්දේශ වාරයේ කතා කරා. කතා කරලා අද අපිට කතා කරන්න තියෙන්නේ මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්චසමුප්පාදේ හකුළුවල පටිච්චසමුප්පාදේ ණය ක්‍රමයන් පිළිබඳව තමයි අද මම කතා කරනවා කියලා කිව්වේ. ඉතින් ඇත්ත ඊට අමතරව තවත් මේකේ අවිද්‍යා යත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා මේකේ නිරෝධ වෙන පැත්තක් තියෙනවා. දැන් ඒකෙත් මේ අංගම තමයි තියෙන්නේ. මේ අංග ටිකම අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංඛාර නිරුද්ධ වෙනවා, සංඛාර නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා කියලා මේ දුක නිරුද්ධ වෙන පැත්තත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් ඒකේ මේ අංග විස්තර කරගන්න අවශ්‍ය නැහැ. මේ අංග ටිකේම නිරෝධයේ පැත්ත තමයි එතනදී සඳහන්. ඉතින් ඒ නිසා මම ඒ පැත්ත කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ තුළින්ම ඒ කාරණා ටික විස්තර වෙන නිසා. ඉතින් මේ පටිච්ච සමුප්පාදයේ තියෙන අපි නොදන්න ප්‍රභේද, උපමා, ණය ක්‍රමයන් පිළිබඳව විස්තර කරගත්තාම තවත් අපිට පුළුල් ලෙස මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අවබෝධයක් එනවා. ඒ නිසා තමයි අපි විවිධ ණය ක්‍රම ඉගෙන ගන්න මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. එතකොට ඒ ණය ක්‍රම පිළිබඳව සමහර විට මේ දේශනා වාරයේ පුළුවන් වුණොත් කතා කරනවා, බැරි වුණොත් අපිට තව වාරයක් මේ සඳහා ගන්න වෙයි. ඉතින් අපි ඒ නිසා දැන් අපි ඒ පටිච්චසමුප්පාදයේ අංග ටික එකින් එක කතා කරගෙන ආවා. එතකොට මේ අංග කතා කරගෙන යාමේදී ජාති ජරා මරණ ආදී වශයෙන් මේ පටිච්චසමුප්පාදේ අවසන් වෙනවා. දැන් අවසන් වෙනවා කියනකොට එතනදී අපි තේරුම් ගන්න හොඳ නෑ දැන් මේක මෙතනින් අවසන් කියලා නෑ, මේක චක්‍රයක්. චක්‍රයක් කියනකොට මේක ආපහු අවිද්‍යාව දක්වා යනවා. ජාති ජරා මරණ වලින් අවසන් වුණාට ජාතිය ජරා මරණ කියන එකටත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියන එක මේ අට කතාවේ සඳහන් වෙලා තියෙනවා. එතකොට නැවත අවිද්‍යාව සඳහා සම්බන්ධ නොකරාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නමුත් මේ ශෝකාදීද අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා මේ අට කතාවේ පිළිබඳව සනාථ කරලා තියෙනවා, සත්තං සමිතං පවතී කතං පණේතං ශෝකාදී අවිද්‍යා සිද්ධාන්තං. කොහොමද එතකොට මේ ශෝකාදී නිසා අවිද්‍යාව සිද්ධ වෙන්නේ කියලා. කතමිදං භවචක්කං අවිදිතාති. මේ භවචක්‍රය අවිදිතව නොසැඳී පවතින්නේ මේ අවිද්‍යාව නිසා. ඉතින් ඒ නිසා මේ ශෝකය කියන එක අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? කතං කාරක වේදක රහිතා. එතකොට කෙනෙක් පුද්ගලයෙක් නැතුව මේ සිද්ධිය වෙන්නේ කොහොමද කියන එක. එතකොට එත්ත ශෝක දුක්ඛ දෝමනසු පායාස අවිජ්ජා අවියෝගිනෝ පරිදේවෝච නාම මූලස්සාති තේසු තාව සිද්දේතු සිද්ධාන්තා හොන්ති. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශෝක පරිදේව දුක් දෝමනස් සියල්ලම අවිද්‍යාව නිසා සිද්ධ වෙනවා කියන එක මෙතන සඳහන් නොවුනට මේ පටිසෝමද චක්‍රයේ මේක නොවේ දේශනා තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා. ශෝක පරිදේව දුක් දෝමනස් ඇති වෙන්නේ ආශ්‍රව නිසා. අපි යම් දෙයක් අපිට ස්පර්ශ වෙනකොට ඒකේ දුක් වෙන්නේ අපි ඒක පුරුදු කරලා ආසාවෙන් තණ්හාවෙන් ඒවා පිළිබඳව පුරුදු කරලා තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනස් සූත්‍රවල පෙන්නනවා, මෙතනත් පෙන්නලා තියෙනවා අවිද්‍යාවට හේතු ආශ්‍රව කියලා. අවිද්‍යා ආශ්‍රව සමුදය, අවිද්‍යා සමුදය කියලා. ආශ්‍රව සමුදය චේව ශෝකාදය හොಂತಿ. එතකොට ආශ්‍රව නිසා ශෝකය වෙනවා. එතකොට එහෙනම් මේ ශෝකය කියන එක අවිද්‍යාවට මේ ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා මේ අට කතාවෙන් අපිට පෙන්නලා දෙනවා. ඉතින් ඒකට තවත් සාධක හැටියට පෙන්නවා, තස්සචේ කාමයේ මානස්ස ඡන්දජාදස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝ රුප්පති. එතකොට අරමුණු පිළිබඳව කැමැත්තෙන් ආසාවෙන් ඉන්න කෙනා ඒ කාමයෝ පිරිහෙනකොට, ඒ කාමයෝ කැමති දේවල් නැති වෙනකොට අර උලකින් විද්දා වගේ තැවෙනවා, පිච්චෙනවා, ශෝක කරනවා කියලා. කාමතෝ ජායති ශෝකෝ සබ්බේ පිච්චේතේ දිට්ඨාසව සමුදයා හොන්ති. ආන් එතකොට මේ කාමයේ නිසා ශෝකය උපදිනවා කියන එක තමන් තුළ තියෙන දිත්ත ආශ්‍රවය නිසා සිද්ධ වෙනවා. දිට්ඨිය නිසා, වැරදි දෘෂ්ටිය නිසා තමයි ඒ සිද්ධ වෙන්නේ. මොකද ශෝකය ආවේ කැමැත්ත නිසා. නමුත් ලෝකයා ශෝක කරන්නේ වස්තු වල එල්ලිලා, අරමුණු වල එල්ලිලා, අරමුණෙන් ශෝකය ආවා කියලා තමයි එතන දෘෂ්ටියක් එයාට තියෙන. ඒක දිට්ඨි ආශ්‍රවය නිසා තමයි ශෝකේ. තස්ස අහං රූපං මම රූපන්ති පරිඋට්ටට්ටායිනෝ තං රූපං විපරිණාමාති අඤ්ඤතා හොಂತಿ. එතකොට තස්ස අහං රූපං මම රූපන්ති. එතකොට මේ රූපේ මම, මේ රූපේ මගේ කියලා මේ විදිහට ගැනීම නිසා තං රූපං විපරිණාමಂತಿ අඤ්ඤතා හොಂತಿ. නමුත් මේ රූපය අඤ්ඤතාවේ විපරිණාම භාවයට පත් වෙනවා. එතකොට ඒ විපරිණාම එහෙම හිතුවත්, මේ රූපේ මම, මේ රූපේ මගේ කියලා හිතුවත් මේ රූපය විපරිණාම වෙනවා, වෙනස් බවට පත් වෙනවා. තස්ස රූප විපරිණාම අඤ්ඤත භාව. එතකොට අන්න ඒ රූපය විපරිණාම වෙනකොට, අඤ්ඤතා භාවයට පත් වෙනකොට උපජ්ජಂತಿ උපජ්ජಂತಿ ශෝක පරිදේව දුක්ඛ දුක්ඛ දෝමනසු පායාසත්. එතකොට මේ ශෝක පරිදේව දුක් දෝමනසු උපදින. එතකොට ශෝක පරිදේව දුක් දෝමනසු ඉපදුනේ කුමක් නිසාද? ඒ රූපය පිළිබඳව මම මගේ කියලා ගත්තු අන්නේ දුස්තිය නිසා, දිට්ඨි ආශ්‍රවේ නිසා තමයි ඒ විදිහට උනේ. යතාහි දිට්ඨාස සමුදයෝ එවං බවාසව සමුදයෝ. එතකොට දිට්ඨි ආශ්‍රවේ නිසා බවාශ්‍රවේද වැඩෙනවා. ඒකට උපමාවක් හැටියට පෙන්වන්නේ, ඒපිතේ දේවා දීගායුකා වන්නවන්තෝ සුඛ බහුලා උච්චේසු විමානේසු චිරට්ටිතිකා තේපි තථාගතස්ස ධම්මදේශනං සුත්වා යේ බුයේන භයං සංවේගං සන්තාපං ආපච්චති. දීර්ඝායුෂ දෙවියෝ එයාලා තමන් ලැබපු මේ සැපය සුඛය ස්ථිරයි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා මේ සියල්ල අනිත්‍යයි, සංකතයි, විපරිණාම වෙනවා කියලා. මේ ධර්මයේ අහනකොට මේ දීර්ඝායුෂ දෙවියෝ සංවේගයට සන්තාපයට පත් වෙනවා. ඒ සංවේගයට සන්තාපයට පත් වෙනවා. එතන පංච ගොබ්බ නිමිත්තානි දිස්වා මරණ බයේ සන්තජ්ජිතාන දේවානම් වියත්. එතකොට අර දෙවියෝ එතනින් චුත වෙනකොට මේ පූර්ව නිමිති පහළ වෙනවා. ඒ කියන්නේ දාඩිය දානවා, කෙලිටි වෙනවා, ඒ වගේම ඒ සැපේ ඇලෙන්නේ නැතුව යනවා. මේ විදිහට මේ නිමිති පහළ වෙනකොට ඒ මරණ බය දැකලා අන්න දෙවියෝ හරියට සංවේගයට පත් වෙනවා. එතකොට ඒ සංවේගයට පත් වෙන කුමක් නිසාද? මෙන්න මේ කියන භව ආශ්‍රවය නිසා. එතකොට එතනත් මේ ආශ්‍රව භව ආශ්‍රවය නිසා අවිද්‍යා සමුදය. එතකොට ආශ්‍රව නිසා අවිද්‍යාව වෙනවා. එතකොට සකෝස් බික්කවේ බාලෝ දිත්තේව ධම්මේ තිවිදං දුක්ඛ දෝමනස්ස පටිසංවේදී. මේ විදිහට බාලයා විසින් දුක් දෝමනස් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් පටිච්චසමුප්පාදේ නැවත ඒ පටිච්චසමුප්පාදේ අංග විස්තරයේදී ජාති ජරා මරණ වලින් පටිච්චසමුප්පාදේ අවසන් කරත් බුදුරජාණන් වහන්සේ අනිත් දේශනා හා ගලපනකොට, ධර්මයේ හා මහපදේශ ගලපමින් බලනකොට මේක නැවත අවිද්‍යාවට සම්බන්ධ වෙලා මේ චක්‍රයක් වශයෙන් සංසාරේ නිතර නිතර කැරකෙනවා යනවා කියන එක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු දේශනාවට අනුව අටකථාචාර්යයන් වහන්සේලා විස්තර කරා. ඒ නිසා තමයි මේක චක්‍රයක්, මුල මැදාග හොයන්න බැරුව මේක අවබෝධ නොකරගන්න තාක් මේ සසර කැරකි කැරකි යනවා කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ පටිච්චසමුප්පාදේ න්‍යායන් ගත්තාම නොයේ න්‍යායන් මේ පෙන්නවා අටකථායේ, ඒව විස්තර කරනවා. හැබැයි මේ අටකථා විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව. දැන් පටිසමුපාදයේ පෙන්නනවා කාල තුනක් වශයෙන්, ආකාර 20ක් වශයෙන්, සංදි තුනක් වශයෙන් පෙන්නනවා. එතකොට රාසි හතරක් වශයෙන්, අංග 12ක් වශයෙන් මේ විදිහට පෙන්නනවා. ඒ වගේම තව පෙන්නනවා මේ සත්‍ය වශයෙන්, ප්‍රභව වශයෙන්, කෘත්‍ය වශයෙන්, උපමා වශයෙන්, දෘෂ්ටි වාරණ වශයෙන් මේ විදිහට පෙන්නනවා. ඒකත්ත ණය නානත්ත ණය ඒවන් ධම්මතා ණය ආදී වශයෙන් ණයකම මේ විදිහට පටිච්චසමුප්පාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා කාල වශයෙන් අතීත කාල අනාගත කාල වර්තමාන කාල වශයෙන් පටිච්චසමුප්පාදේ බෙදලා පෙන්නනවා. ඉතින් මේවා පිළිබඳව ඇතැම් අය ඉතින් මේ අදහස් දරාගෙන ඉන්නවා මේ පටිච්චසමුප්පාදේ කියන වර්තමානයි ඔය විදිහේ මේ එක එක මේ බෙදීම් පිළිබඳව එච්චර පැහැදිලි නෑ ඒවා පිළිබඳව ඇතැම්මයි සැක කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව විස්තර කිරීමක් තමයි අටකතාවෙන් ඒ කරන්නේ. දේශනාව තුළම පෙළදහම තුළම මේවා බුදුරජාණන් වහන්සේගෙන් පෙන්නලා තියෙනවා. ඒක හැබැයි ඒ දේශනාව ඇතුළේ විස්තර කරලා නැහැ. ඉතින් ඒකේ ඒ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියපු දේ විස්තර වශයෙන් අපි තේරුම් ගන්න නම් අටකතාවට යන්න ඕනේ. එතකොට අටකතාව ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකක් නිසාද? ඒක පෙළදාමහ බැඳිලා තියෙන නිසා. පෙළදාමේ තියෙන වචයක් වචනයක් විග්‍රහ කිරීම තමයි අටකතාවෙන් ටීකාවෙන් කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක පිළිබඳව බලමු. මේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ විවිධ ප්‍රභේදයන් පෙළදහම තුල කොහොමද විස්තර කරලා තියෙන්නේ කියන්නේ. ඊට පස්සේ අටකතාවේ ගොඩාක් ඒ පිළිබඳ විස්තර තියෙනවා. එතකොට අපිට මේ සැකයක් නැතුව අටකතාවට හිට තියලා පටිච්චසමුප්පාද විවිධ ණය ක්‍රම යටතේ මනාකොට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට තව තවත් අපිට මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ පුළුල් දැනුම අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි පහුගිය කාලවකවානුව කතා කාලවකවානුවක තුල කතා කරා මේ පටිසම්භිදා මග්ගයේ මේ ඥාන වර්ණනාවන් පිළිබඳව අපි කතා කරා විමුක්ති ద్వාර කියන මේ දේශනා මාලාව. මේ දේශනා මාලාවේ අපි කතා කරා මේ ධම්මට්ඨිති ඥානය කියන කොටස. එතකොට ධම්මට්ඨිති ඥානය කියලා අපි කතා කරන්නේ ඇත්තටම මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව නෝන. එතකොට ධම්ම නියාමතාවයේ කියලා අපි ඒකට නමක් දුන්නෙත් මේ ධම්මට්ඨිත ඥානීය ධම්ම නියාමතාවයේ කියන්නේම මේ පටිච්ච සමුප්පාදයටමයි. එතකොට හේතුඵල ධම පිළිබඳව ඇතිවන නුවණ ධම්මට්ඨිත ඥාන. ධම්ම නියාමතාවයේ පිළිබඳ නුවණ කියනකොට අන්න ඒ තමයි මේ හේතුඵල ධම පිළිබඳව නුවණ. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ විදියට කතං පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං කියලා. ඒක ප්‍රත්‍ය පිරිසිඳීමේ ඥානයයි ධම්මට්ඨිති ඥානයයි. ඒක ප්‍රත්‍ය කියන එක මේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? ඒතකොට ප්‍රත්‍ය කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාදයේ ස්වභාවය. හට ගන්න ආකාරය. ඒතකොට ඒක පිරිසිඳ සැකයක් නැතුව මනාකොට කෙනෙක් තේරුම් ගන්න නම් අවබෝධ කර ගන්නවා නම් ඒකට ධම්මට්ඨිති ඥානය කියලා කියනවා. ඒතකොට ඒකයි මම කියන්නේ පටිච්චසමුප්පාදේ නොදැන මාර්ගඵල උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ධම්මට්ඨිත ඥානය කියන එක අපි ඇති කරගන්නවා කියන්නේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න. කොහොමද ධම්මට්ඨිත ඥානය ඇති වෙන්නේ? පච්චේ පරිග්ගහය පිරිසිඳ දැන ගැනීමෙන් තමයි ඒ ධම්මට්ඨිත ඥානය ඇති වෙන්නේ. එතකොට මෙතන අපි ඔය දිස කතා කරා මෙතන ආපහු මෙතන ගත්තොත් අවිජ්ජා සංඛාරාණං උප්පාදට්ඨිති පවත්තට්ඨිතිච නිමිත්තට්ඨිතිච ආයෝනට්ඨිතිච සංයෝගට්ඨිතිච පලිබෝධට්ඨිතිච සමුදයට්ඨිතිච හේතුට්ඨිතිච පච්චයට්ඨිතිති. ඉමේ නව ආකාරහි අවිජ්ජා පච්චයා සංඛාර. එතකොට අවිද්‍යාව නව ආකාරයකින් ප්‍රතිවිමින් සංඛාරේ සමුප්පන්න හටගත් මොනවද සංඛාර කියනකොට. එතකොට අපි දැනගන්න ඕනේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිච්ඡාභි සංඛාර. ඒ කියන්නේ කුසල්, අකුසල්, ඒ වගේම ධානාදී මේ දේවල් ඔක්කොම මේ සංඛාර. එතකොට සංඛාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට සංඛාරයන්ගේ හට ගැනීමට තමයි මේ අවිද්‍යාව හේතු වෙනවා. ඒ නිසා තමයි අවිද්‍යාව සංඛාරයන්ගේ උප්පාදයට හේතු වෙනවා. සංඛාරේ හට ගැනීමටත් අවිද්‍යාව හේතු වෙනවා. පවත්තට්ඨිතිච සංඛාරයන්ගේ පැවැත්මටත් අවිද්‍යාව හේතු වෙනවා. නිමිත්තට්ඨිතිච සංඛාරයන් නිමිති වශයෙන් ගෙවල් දොරවල් යාන කායිද කඩන් ආදී වශයෙන් අපි මේ කුසල අකුසල වශයෙන් ගන්නවා. මේ නිමිත්තේ පැවැත්මටත් අවිද්‍යාව හේතු. ආයෝහනට්ඨිතිත ආයෝහනේ කියන්නේ රස් වෙනවා. ආයෝහණය කියන්නේ අපි සංකාර කොයෙකුත් අකුසල රැස් කරගන්නවා, කුසල රැස් කරගන්න. මේ ඔක්කොටම අවිද්‍යාව හේතුවෙන් තමයි සංකාර ආයෝහණය වෙන්නේ, රැස් වෙන්නේ. සංයෝගට්ටිතිත සංයෝගය කියන්නේ බැඳෙනවා අපි අකුසලයන්ගෙන් බැඳෙනවා කුසලයන්ගෙන් බැඳෙනවා බැඳීම නිසා නැවත නැවත මේ සසර යනවා ඉතින් එතකොට ඒ සංස්කාරයන් සංයෝග වෙන්නේ අවිද්‍යාව නිසා පලිබෝධට්ටිතිච එතකොට පලිබෝධය වශයෙන් සංකාර පලිබෝධයක් වශයෙන් අවිද්‍යාව හේතු වෙනවා සමුදයට්ටිති සමුදය කියන්නේ ඒත් හට ගැනීම හේතු කියන්නේ මූලභාවේ ප්‍රකටභාවේ ප්‍රත්‍ය වෙන පටිච්චයටිතිච්ච පටිච්චය කියලා කියන්නේ ගැටීම වශයෙන් අවිද්‍යාව ගැටීම වශයෙන් සංකාරේ හටගන මේ නව ආකාරයෙන් අවිද්‍යාව ප්‍රත්‍යෙන් සංකාරය උපදිනවා උබෝපේතේ ධම්මා පච්චේ සමුප්පන්න එතකොට උබෝපේතේ ධම්මා කියලා කියන්නේ මේ උබෝපේතේ කියන්නේ මේ දෙකම මොකද්ද අවිද්‍යාව සංකාර කියන දෙකම පටිච්ච සමුප්පන්නයි ඒ කියන්නේ අවිද්‍යාව කෙනෙක් ඇති කරනව නෙවෙයි අවිද්‍යාව ඉබේ හටගත්තා ඒකත් ප්‍රත්‍යයෙන් හටගත්තේ සංකාරයත් ප්‍රත්‍යයෙන් හටගත්තේ ඒ නිසා මේ දෙකම ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම ටික ඔබේ පේතේ ධම්මා පටිච්ච සමුප්පන්නා පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨ ඥානං එතකොට අවිද්‍යාව නිසා සංකාරයක් පිටම අකුසලයක් ඇති වුණා තරහක් ඇති වුණා ඒ තරහා ඇති උනේ මෙන්න මේ අවිද්‍යාව නිසා එතකොට අවිද්‍යාව කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි ඒ සංකාරයද කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි මේ දෙකම ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයෝ කියලා කෙනෙක් දැනගත්තොත් අන්න ඒ හින්දා කියනවා පච්චේ පරිග්ගහේ පඤ්ඤා උබෝපේතේ ධම්මා පච්චේ සමුප්පන්නා පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥාන අන්න ඒ විදිය ප්‍රත්‍ය පිරිසිඳ අවබෝධ කරගෙන ගන්න අවබෝධ වෙන යම් ඥානයක් තියෙනවා නම් ඒකට ධම්මට්ඨිති ඥානය කියලා කිව්වා. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා සංඛාරණං උප්පාදට්ඨිතිච පවත්තට්ඨිතිත නිමිත්තට්ඨිතිච කියලා මේ විදිහට අතීත කාලයේද අනාගත කාලයේද යම් සංඛාරයක් උපදිනවා නම් සංඛාරයක් පවතිනවා නම් සංඛාරයක් හටගන්නවා නම් සංඛාරයක් වැඩෙනවා නම් සංඛාරයක බැඳෙනවා නම් අතීත කාලෙත් අනාගත කාලෙත් ඒ විදිහට වුණා නම් උනේ අවිද්‍යාව නිසාමයි අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං කියලා මේ විදිහට පෙන්නලා මේ අවිද්‍යාව නිසාමයි සංකාර සිටු ඉමේහි නවාකාරී අවිද්‍යා පත්‍ය සංකාර පත්‍ය සමුප්පන්න උභෝපේතේ ධම්මා පත්‍ය සමුප්පන්න මේ විදිහට තුන් කාලයට ගලපමින් තුන් කාලයට ගලපමින් යම් කිසි කෙනෙක් මේ පත්‍ය පිරිසිඳ දකිනවා නම් ඒක ධම්මට්ඨිති ඥාන සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතනං කියලා මේ අංග ඔක්කොම එතකොට විඥාණය හට ගැනීමට පැවැත්මට රැස්වීමට පලිබෝධයට සංකාර හේතු වෙනවා එතකොට විඥාණය කියන යමක් වුණා නම් මේ විඥාණය සංකාරය නිසාමයි උනේ ඒ නිසා තමයි සංකාර විඥාණයන්ගේ හේතුට්ටිතිච පවත්තට්ටිතිච කියලා අර වගේම මේ හැම අංගයකටම මේ නව ආකාරයෙන් ගැලපීම සිද්ධ වෙනවා එතකොට මේ විදිහට යම් කිසි කෙනෙක් අතීත කාලෙත් අනාගත කාලෙත් ගත්තාම අනාගත කාලෙත් අතීත කාලෙත් යම් තණ්හාවක් හටගත්තා නම් ඒ තණ්හාව වේදනාව නිසාමයි හටගත්තේ අතීත කාලේ යම් උපාදානයක් වුණා නම් ඒ තණ්හාව නිසාමයි වුණා උපදුනේ අනාගත කාලයේදී යම් උපාදානයක් වෙනවා නම් භවයක් වෙනවා නම් ජාතියක් ජරා මරණයක් වෙනවා නම් මෙන්න මේ විදිහට මේ හේතුවත් ඵලයක් අවබෝධ කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එතකොට අවිද්‍යාව හේතු සංකාර හේතු සමුප්පන්න උභේපේතේ ධම්මා හේතු සමුප්පන්න එතකොට අවිද්‍යාව හේතු වෙනවා සංකාරයේ හේතුවෙන් හටගත් ධර්මය මේ දෙකම හේතුවෙන් හටගත්ත ධර්මයෝ කියලා අපි දැනගන්න අතීත කාලෙත් මෙහෙමයි උනේ අනාගත කාලෙත් වෙනවනම් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා යම් කිසි කෙනෙක් තුන් කාලය සැක නැතුව අවබෝධ කරගන්නවා අවබෝධයට පැමිණෙනවා ධර්මතා හැටියට හේතුඵලව මේවා දකිනවනම් අන්න ඒක ධම්මට්ඨිති ඥානය කියලා හැන්ද බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ පෙළ දහම මේ පෙන්වන්නේ මේ කුද්දක නිකායට අයිති පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තියෙන පාලි ධර්මයේ තමයි මම මේ ඔබට මේ පෙන්වමින් සාකච්ඡා කරන්නේ. එතකොට ඒක අර කියපු නව ආකාරයේම ගලපමින් මේ පටිසම්පාදේ අංගවලට මෙතන මේ විස්තර කරගෙන යනවා. ඊට පස්සේ විස්තර කරගෙන ගිහිල්ලා අන්තිමේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදියට මේ පටිසම්පාදේ බෙදපු ආකාරයෙන් දැනගත යුතුයි කියන. පුරිම කම්ම බවස්මි මෝහෝ අවිච්ඡා ආයුනා සංකාරා නිකාන්ති තණ්හා උපගමනං උපාදානං චේතනා භවෝ ඉමේ පංච ධම්මා පුරිම කම්ම බවස්මි ඉද පටිසන්ධි විඥාන. එතකොට යම් කෙනෙක් මේ ස්කන්ධය හට ගන්න ආකාරය පෙන්නන න්‍යායක්, මේ පුරිම කම්ම බවස්මි කියන්නේ පෙර කරපු කර්ම නිසා ඇතිවෙච්ච මෝහය නැමැති අවිජ්ජාවත් ආයුනාසං සංකාර ඒ නිසා රස කරගත්තු සංකාරය නිසා නිකාන්ති තණ්හා තමන් තුළ ඇතිවෙච්ච තණ්හාවත් උපගමනං උපාදානං දැඩිව ගැනීම වශයෙන් පැමිණි උපාදානයත් චේතනා භව ඒ කර්ම කරන චේතනාව කියන භවයත් කියන ධර්ම පහ ඉමේ පංච ධම්මා පුරිම කම්ම භවස්මි මේ ධර්මතා පහ පෙර ජීවිතේ කර්ම භවයයි පෙර ජීවිතේ කරපු සංස්කාර කර්ම හේතු නිසා ඉද ප්‍රතිසන්දි විඥාන මෙන්න මේ ජීවිතේ ප්‍රතිසන්දි වශයෙන් කෙනෙක් ආවන අද මේ වර්තමානයේ විඥානයක් බැසගත්තා නම් මේ ඉද ප්‍රතිසන්දි විඥානං මේ ප්‍රතිසන්දියට හේතුනේ පෙර ජීවිතේ කරපු අර කියපු අවිද්‍යා සංකාර විඥා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන හේතු ටික. ඒ හේතුව නිසා ප්‍රතිසන්දි විඥානේ 15. එතකොට ඉද ප්‍රතිසන්දි විඥාන. ඒ ප්‍රතිසන්දි විඥානේ නිසා ඔක්ඛන්ති නාම රූපං. නාම රූපයන්ගේ බැස ගැනීම ප්‍රසාදෝ ආයතනාන. ආයතනයන්ගේ 15 පුට්ටෝ පස්සෝ ස්පර්ශේ වීම වේදිතං වේදනං විඳීම නම් වූ වේදනාව කියන මේ ධර්ම තහ පහ විපාක වශයෙන් අපිට ලැබෙනවා. අර කර්මය නිසා විපාක වශයෙන් ලැබෙනවා. එතකොට ඉමේ පංච ධම්ම. ඉමේ පංච ධම්මා කිව්වේ මේ විඥාණය නිසා පහළ වෙච්ච නාම රූප ආයතන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ පංච ධර්මයෝ ඉද උප්පත්ති බවස්මි. උප්පත්ති භවයේ මේ ධර්මතා පහ. එතකොට අපි කියන්නේ ඉපදුනා කියලා කියන්නේ මේ විපාක පහට. පුරේ කතස්ස කම්මස්ස පච්චය. ඉමේ පංච ධම්මා ඉද උප්පත්ති බවස්මි පුරේ කතස්ස කම්මස්ස පච්චය. ඒ කියන්නේ මේ පහ පුරේ කතස්ස අන්න පෙර කරපු කර්මයේ ප්‍රත්‍යෙන්නුයි මේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ප්‍රතිසන්දියත් එක්ක 15. ඊට පස්සේ ඔන්න දැන් කෙනෙක් නව භවයක 15 වෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්වනවා. පෙර ජීවිතේ රැස් කරන ලද අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ නිසා ඉද ප්‍රතිසන්දි විඥාන මේ භවයේදී ප්‍රතිසන්දි විඥානයක් බැස ගන්නවා. ඒ ප්‍රතිසන්දි විඥානය සමගම ඔක්ඛන්ති නාම රූපං නාම රූපයන්ගේ හට ගැනීම ආයතනය ඇහැ කන නාසය ආදී ආයතන 15 ඒ නිසා ස්පර්ශේ වීම ස්පර්ශ නිසා වේදනා වැතිවීම කියන මේ පහ එහෙ පෙර කර්මය නිසා ඇතිවෙච්ච විපාක ටික මේක කාටත් සමානයි කියන එක අපි කතා කරා. එතකොට මේ විපාක ටික පෙර කර්මය නිසා හටගත්තා. හටගත්තු ප්‍රතිසන්දි විපාකය ඉද පරිපක්කිත ආයතනයි. එහි ආයතන දැන් මේ ප්‍රතිසන්දි විඥානය සමග හටගත් ආයතන මුහුකුරා යන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ වර්ධනය වෙලා මේවා වැඩුණන් පස්සේ නැවත මෝහෝ අවිච්ඡා අරමුණු ආයතනෙට ගැටෙනකොට ස්පර්ශ වෙලා වේදනාව හට ගැනීම නිසා නැවත අරමුණේ මුලා වෙනවා. මෝහෝ අවිච්ඡා ආයුවනා සංකාර නැවත සංකාර රැස් වෙනවා. තණ්හා තණ්හාව උපගමනං උපාදානං චේතනා භව අර හේතු ටික විපාකය නිසා නැවත හට ගන්නවා. ඉමේ පංච ධම්මා ඉද කම්ම බවස්මින් ආයතින් ප්‍රතිසන්දි පච්චය. එතකොට අර විපාකේ නිසා ආයතන මොහුකුරා ගිහිල්ලා අරමුණු ඇහැට ගැටෙනකොට ඒ නිසා නැවත අවිද්‍යාව වෙලා සංකාරය වෙලා තණ්හා උපාදාන භව කියන හේතු ටික නැවත හට ගන්නවා. ඒ ඉමේ පංච ධම්ම. එතකොට මේ හේතු පහ ඉද කම්ම බවස්මින්, මේ ජීවිතයේ කර්ම භවය. මේ ජීවිතේ හැටගත්තු ඔන්න ආපහු කර්ම ටික රැස් වෙනවා. ආයතින් ප්‍රතිසන්දි පච්චය, ඒ කර්ම ටික ඊළඟ නැවත ප්‍රතිසන්දියකට ප්‍රත්‍ය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ආයතින් ප්‍රතිසන්දි විඥාන, ඊට පස්සේ අනාගතයේ ප්‍රතිසන්දි විඥානය හටගත්තාම නැවත ඔක්ඛන්ති නාම රූපං, නැවත ඔක්ඛන්ති නාම රූපං ප්‍රසාදෝ ආයතනං පුට්ටෝ පස්සෝ වේදනං වේදේදං ඉමේ පංච ධම්මා ආයතින් උප්පත්ති භවස්මි. ආ නැවත ඒ ප්‍රතිසන්දි විඥානයත් එක්ක නැවත නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතා පහ ඇති වෙනවා. ඒක අනාගතයේ උප්පත්ති භවෙ. ඉද කම්මස් ඉද කතස්ස කම්මස්ස පච්චා. එතකොට අනාගතයේදී ඒ විදිහට නැවත විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාක පහ හටගත්තේ මේ ජීවිතේ කරපු කර්මය නිසා. ඉද මේ තියෙන ඉද කතස්ස කම්මස්ස පච්චය. මේ අර විපාකය විපාකයෙන් අවසන් කරන්න බැරි වීම නිසා නැවත අවිද්‍යාව සංකාර තණ්හා උපාදාන ඇති වෙච්චි කර්ම භවයේ ප්‍රත්‍ය වේලා තමයි අනාගතයේ නැවත විඥාන නාම රූප කියන විපාක පහක් හටගත්තේ. එතකොට මේ විදිහට ඉති මේ ආකාර චතු සංකේපා සංකේප හතරකිනුත් ඊට පස්සේ තයෝ අද්දේ අද්ද තුනක්. අද්ද කියලා කියන්නේ අතීත අද්දේ, අනාගත අර්ථේ, වර්තමාන අද්දේ කියලා කාල පිළිබඳව මේ කියන්නේ. කාල තුනක් වශයෙන් තිසන්දි සන්දි තුනක් වශයෙන් වීසති ආකාරේ ආකාර 20ක් වශයෙන් පටිච්ච සමුප්පාදං පටිච්ච සමුප්පාදය ජානාති පස්සති අඤ්ඤාති පටිවිජ්ජති පටිවිජ්ජති තං ඥාතට්ඨේ ඥානං පජානත්තේ පඤ්ඤා තේන උච්චති පච්චේ පරිග්ගයේ පඤ්ඤා ධම්මට්ඨි ඥානං කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ওই විදිහට කාල තුනක් වශයෙන් සන්ධි තුනක් වශයෙන් ආකාර 20ක් වශයෙන් සංසේප හතරක් වශයෙන් යම් කිසි කෙනෙක් විනිවිද දකිනවනම් ඒ විනිවිද දකිනා පැහැදිලිව දකිනවා ඥානයක් තියෙනවනම් නුවණින් ස්පර්ශ කරන බවක් තියෙනවනම් අන්න ඒකට කියනවා පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨි ඥානං කියලා. එතකොට අන්න ඒ විදිහට මේ ප්‍රත්‍ය පිළිබඳව අවබෝධ කර ගැනීම පටිච්චසමුපාදය අවබෝධ කරගත්තොත් මේ ධර්මතාවයේ තේරුම් ගත්තා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට අපි මෙතන මේ බුදුරජාණන් වහන්සේ න්‍යායන් ටික තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ පෙන්නලා තියෙන තයෝ අද්දා කාල තුන, ඊට පස්සේ සන්ධි මොනවද, ආකාර විස්ස මොනවද කියන දේවල්, සංක්ෂේප හතර කියන්නේ මොනවද කියන ඒවා අට කතාවේ හොඳට විස්තර කරනවා. දැන් මෙතන ඒක විස්තර කරලා නැහැ. මොකද්ද සන්ධි තුන කියන එක මෙතන නැහැ. තයෝ අද්දේ කියන එක විස්තර කරලා නැහැ. නමුත් උඩින් විස්තර කරනවා. නමුත් මෙතනදී ඒක පැහැදිලි කරන්නේ වීසති ආකාරය. එතකොට චතු සංකේප කියන දේවල් මේවා මෙතන පැහැදිලි කරලා පෙන්නන්නේ නැහැ. ඉතින් එතකොට ඒ නිසා අපිට මේ පටිච්චසමුපාදයේ තුන් කාලයකට බෙදන්න බෑ කියලා යම් කෙනෙක් තර්ක කරනවා නම් ඒක වැරදි. ඒට හේතුව තමයි යම් කිසි කෙනෙක් මේ ජීවිතේ ප්‍රතිසන්දිය ලැබනකොට ප්‍රතිසන්දි සිත අලුත් භවයක හටගන්නකොට ඒ විපාක සිතට පටිච්චසමුපාදයේ පෙන්වන්න මේ ජීවිතේම පෙන්වන්න බෑ. මොකද විපාක සිතට කර්මය මේ ජීවිතේ හටගත්ත එකක් නෙවෙයි. මොකද මේ ජීවිතේ පළමුවෙන්ම පහළ වෙච්ච හිත ප්‍රතිසන්දි හිත. මේ ප්‍රතිසන්දි විපාකයට කර්මය පෙන්වන්න වෙන්නේ පෙර කරන ලද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන කර්ම භවය. අන්නේ කර්ම භවය නිසා ප්‍රතිසන්දි විඥානේ පහළ වුණා. එතනින් පස්සේ නාම රූප සලායතන පස්ස මේවා ගොඩ නැගිලා හැබැයි නැවත නව කර්ම භවයක් සකස් වෙනවා. එතකොට ඒ අතීතය හා පටිසමුපාදේ සම්බන්ධ වෙන්නේ ප්‍රතිසන්දි විඥාණයට පමණයි. ඊට පස්සේ කර්ම ප්‍රත්‍යයෙන් ඒ කර්මය නිසා මේ ආයතන කර්මජ රූප හට ගන්නව දේවල්. එතකොට ඉතල විඥා චක්කු විඥාන සෝතාදි විඥාන ආදී විපාක උපදින දේවල් ඒ පෙර කරපු කර්මයට අනුරූපව අපිට ලැබෙනවා. ඒ විපාක ටික විපාක ටික විපාකයෙන් අවසන් කර ගැනීම නුවණ නැති වුණොත් ඇහැට රූපයක් ගැටලා පෙනීමක් වෙනවා කියන එක විපාකයක්. එතකොට ඒ විපාකය අපිට ඉෂ්ට වූ රූපයක් වෙනවා නම් ඒක කුසල විපාකයක්, අනිෂ්ට රූපයක් වෙනවා නම් අකුසල විපාකයක් කියලා අපි විස්තර කරගත්තා. එතකොට මේ ඉෂ්ඨානිෂ්ඨ භාවයෙන් අපිට හොඳ රූප පේනවා, හොඳ සද්ද ඇහෙනවා, නරක සද්ද ඇහෙනවා, නරක දේවල් පේනවා කියන එක ඒක රහත් උනත් නවත්තන්න බෑ. ඒක පෙර කර්මයට අනුරූපව ලැබෙන විපාක ටික. හැබැයි අපිට නවත්තන්න පුළුවන් ඒ නරකට අපි අනිෂ්ඨ රූපයක් දැක්ම නිසා අපි ඒ කෙරේ අකමැත් ඇති වෙලා, පටිගය ද්වේෂය ඇති වෙලා කුසල් රැස් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ නවතින්නේ විපාකය නිසා ආයතන මුහුකුරා ගියාම නැවත අවිද්‍යා සංකාර ඇති වෙන්න නොදී අපිට ඒ වෙනුවට මේකේ යථාර්ථයේ සම්මාදිට්ඨිය අවබෝධ කර ගැනීමෙන් නව කර්ම භවය සකස් නොකර ගැනීමෙන් අනාගත ප්‍රතිසන්දි පහ අනාගතයේ ඇති වෙන මේ ප්‍රතිසන්දිය නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ පටිසමුපාදයේ ඒ අපි දර්ශනයක් වශයෙන් තේරුම් ගන්න ඕනේ කාරණා. ඉතින් අපි ඒක පිළිබඳව මේ ණය ක්‍රම පිළිබඳව කොහොමද විස්තර කරලා තියෙන්නේ කියන එක පිළිබඳව ඉදිරියට කතා කරගෙන යමු. මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව ධම්මට්ඨිත ඥානයේ තුලින් මේ පෙළ දහම විස්තර කරලා තියෙන එක තමයි මම මේ මතක් කරේ. මොකද අට කතාවේ විග්‍රහයන් කරන්න පෙර මේක සාධක පෙළ දහම පෙන්වන්න ඕනේ කියලා මට හිතුණා. මොකද ඇතැම් විට ඇතැම් කෙනෙකුට මේ ණය ක්‍රම පෙන්වනකොට මේවා තේරෙන්නේ නැති නිසා හෝ පටලැල් නිසා හෝ ඒවා පිළිබඳව අසද්ධාාවක් අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුද්ධ දේශනාවට මේ අටකතා විවරණයන් සම්බන්ධයි කියන එක සනාත වීමෙන් තමන්ට නොතේරුණත් මේක සත්‍යයක් කියන එකට ගන්න නිසා එයා කවදා හරි මේක ඉගෙන ගන්න උත්සාහවත් වෙනවා. හොඳයි අපි ආපහු ඒ පෙළ දහමට යමු. මේක විස්තර කරලා තියෙන ආකාරය පිළිබඳව බලන්න. එතකොට මේකේ අටකතාවේ පෙන්නනවා තස්සකෝ පනේ තස්ස බවචක්කස්ස. එතකොට මේ විදිහට බවචක්‍රය, මේ බවචක්‍ර අවිද්‍යා සංකාර ආදී වශයෙන් පෙන්නන මේ බවචක්‍රය තුල අවිද්‍යා තණ්හා චාති දේ ධම්මා මූලන්ති වේදිතබ්බා. එතකොට මේ බවචක්‍රයේ කැරකෙන ප්‍රධාන ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි අවිජ්ජාව තණ්හාව චාති දේ ධම්මා මූලන්ති. මුල් දෙකක් තියෙනවා. මූල දෙකක් හැටියට පෙන්වන්නේ ඒකයි. තස්ස අවිජ්ජා තණ්හා මූලති තාතයෝ මූලාන්ති ආදයෝ තයෝ කාලා දේ අට්ඨ දේ ඒවංච ස්වරූපෝ තේසු අංගානි කියලා මේ අර පෙළ දහමේ විස්තර කරපු ඒ ටික මේ විස්තර කරන්නේ කියලා පෙන්නවා. එතනදී මූල දෙකක් හැටියට අවිජ්ජා මූලකම් තණ්හා මූලකම් කියලා මේ පටිසම්පාදයේ දෙකකට බෙදන්න පුළුවන්. ඒකට අවිද්‍යාව මුල් වෙලත් මේ චක්‍රය යනවා, තණ්හා මුල් වෙලත් මේ චක්‍රය යනවා. එතකොට මේ දෙක මුල් දෙකක් කියලා හැඳින්වුවේ දැන් මේ දෙක විතර නිසා කියන එක නෙවෙයි, අනිත් දේවලුත් තියෙනවා. නමුත් මේ දෙක අයින් කිරීමේ මේ චක්‍රය සිඳිලා යනවා. යම් දවසක කියනකොට අවිද්‍යාව හටගන්න එක නැති කරන්න පුළුවන් වුණොත් භව චක්‍රය සිඳෙනවා. කෙනෙකුට තණ්හාව නිරුද්ධ කරන්න පුළුවන් වුණොත් භව චක්‍රය සිඳිලා යනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ පටිච්චසමුපාදයේ අංග තුල අවිද්‍යාව තණ්හාව කියන එක මූල දෙකක් හැටියට පෙන්වලා. තදේතං පුබ්බන්තාහරණං අවිජ්ජා මූලකං වේදනාවසාන. එතකොට මුල් කොටස ගත්තාම අවිද්‍යාව මුල් වෙලා වේදනාවෙන් අවසන් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං. ඒ කියන්නේ පෙර අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙලා ඒ නිසා විඥානය ඥාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාක ටික හටගන්නවා. එතකොට අවිද්‍යා සංඛාර කියන එක හේතු ගත්තොත් ඊට පස්සේ ඒ නිසා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඒ නිසාට ගත්තු ඵල. එතකොට ඒකේ මුල් පළවෙනි කොටස ගත්තාම අවිද්‍යාව මුල් වෙලා වේදනාව අවසන් කොට ඇති ඵල ටිකක් හට ගන්නවා. අවිද්‍යාව සංඛාර කියන මේ දෙක කර්මයේ වශයෙන් යම් කිසි කෙනෙක් సంతානේ ගොඩ නැගුණොත් විපාක වශයෙන් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන විපාක පහ හට ගන්න. එතකොට මේ එක කොටසක් එක අංගයක්. එතකොට අවිද්‍යාව නිසා භව චක්‍රයේ කැරගෙන ආකාරය වේදනාව අවසන් වෙලා. එතකොට මෙහෙම යම් චක්‍රයක් කැරගෙන. ඊට පස්සේ අපරාන්ත సంతානෝ ඉත ඊළඟ సంతානේ ගත්තම තණ්හා මූලකම් ජරා මරණ අවසානන්ත දෙවිදම් හොත්. අනිත් එක තමයි තණ්හාව මුල් වෙලා. තණ්හාව මුල් වෙලා උපාදාන වෙලා කර්ම භවය වෙලා ජාතිය වෙලා ඒ නිසා ජරා මරණ දුක් දොම්නස් උපදින. එතන මේ ඊළඟ කාරණාව. එතකොට කෙනෙකුට මේ දුක හටගන්න චක්‍රය හටගන්න ආකාර දෙකයි. එකක් තමයි අවිද්‍යාව මුල් වෙලා. අනිත් එක තණ්හාව මුල් වෙලා හටගන්න. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඇයි මේ පටිච්චසමුපාදයේ දෙකට කඩලා පෙන්වන්නේ? අවබෝධ කරගැනීමේ පහසුව සඳහා. ඒ නිසා පෙන්නනවා තත්ත පුරිමං දික්ටි චරිත වශයෙන් උත්තා. මුල පෙන්වේ දික්ටි චරිතයාගේ වශයෙන්. එතකොට නොඑක් දුෂ්ටි අරගෙන වැරදි අදහස් අරගැනීම නිසා චක්‍රය යනවා, කර්ම රැස් වෙලා යනවා. එතකොට මේ දිට්ටි චරිත කෙනාගේ භව චක්‍රය කැරකෙන විදිහ මුල් අංගෙන් පෙන්වනවා කියන්නේ පස්චිමං ඊළඟ එක තණ්හා චරිත වශයෙන් තණ්හාව නිසා ඒ නිසා උපාදාන වෙලා භව චක්‍රය යනවා. එතකොට එතන අවිද්‍යාව නැතුව නෙවෙයි, නමුත් එතන ප්‍රකට වෙන්නේ තණ්හාව. ආසාව තණ්හාව නිසා යා මේ උපාදාන වෙලා භව වෙලා ජාති ජරා මරණ වලට යන්නේ. කෙනෙක් අවිද්‍යාව නිසා යනවා. සමහර අය ඉන්නවනි දැන් තණ්හාවේ තරම් නැහැ. නමුත් මෝඩකම තියෙනවා. ඒ නිසා කර්ම රැස් වෙනවා. තව කෙනෙකු අවිද්‍යාව පේන්නේ නැහැ. තණ්හාව ඉස්මතු වෙලා පේනවා. ඒ නිසා එයා සසර යන්නේ තණ්හාව නිසා කියලා කියනවා. එතකොට දිට්ඨි චරිතාණන්හි අවිජ්ජා තණ්හා චරිතාණන් තණ්හා. එතකොට දිට්ඨි චරිතයාගේ අවිද්‍යාව තණ්හා චරිතයාගේ තණ්හාව සංසාර නායක සංසාර ණය ඒ සංසාරයට හේතු වෙනවා. ඒ වගේම උච්ඡේද දිට්ඨි සමුග්ඝාතාව පඨම පලුප්පත්‍ය හේතුණං අනුපච්ඡේද කාණ. එතකොට ඒ වගේම මේ පළවෙනි එක උච්ඡේද දෘෂ්ටිය අයින් කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කියලා කියන්නේ. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මේ ජීවිතෙන් පස්සේ ඒ පුද්ගලයා සිඳෙනවා, නැසෙනවා, අවසන් වෙනවා. ඒත් කියලා මේ උච්ඡේද දෘෂ්ටියක් ගන්නවනේ. එතකොට මේ දැන් සමහර අය එහෙම ලොකු අදීර්ඝායුෂ්ක තියෙන ඇතැම් මේ බ්‍රහ්මයෝ පවා මේ උච්ඡේද දෘෂ්ටියට වෙනවා. මේ අවසාන ජීවිතයයි මේක ස්ථිරයි. මෙතනින් පස්සේ අය භවයක් නැහැ. කියලා ඇතැම් අය මේක දෘෂ්ටි වශයෙන් ඇතැම් සාස්ත්‍රවර පෙන්වනවා. දැන් කෙනෙක් මේ ජීවිතේ හටගත්තා නම් ඊළඟ ජීවිතේට වෙන කෙනෙක් මෙයා මෙතනම සිඳෙනවා නැසෙනවා කියලා උච්ඡේද දෘෂ්ටියක් හට ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අවිජ්ජාව තණ්හා චරිත. එතකොට මෙතනදී හේතුව තිබුණොත් ඵලය හට ගන්නවා කියන කාරණාව මතු කරනවා. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියලා මේ හේතුඵල ධම පෙන්වීම නිසා. එතකොට ඵලය කියන එක ඵලය කියන එක හේතුව තියෙන තාක්කල් නවත්තන්න බෑ කියන කාරණාව මුලින් අවිද්‍යා මූලකයෙන් පෙන්වනවා. ඒ නිසා උච්ඡේද දෘෂ්ටිය කෙනෙකුගේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මුල කාරණාව මුලේ පෙන්වනවා කියන පටම පලූපපත්‍ය හේතුණං අනුපජ්ජේත ප්‍රකාශතෝ කියලා පෙන්වන. ඒක සස්ස දිට්ටි සස්සත දිට්ටි සමුග්ඝාතා ဒုတိය. uppannānaṃ jarā marana prakāsato gab kiyala. එතකොට සාසත දෘෂ්ටි අයින් වෙනවලු දෙවෙනි එකෙන්. ඒ කියන්නේ ඇතම් කෙනෙක් නিত্যයි ආත්මයි ස්ථිරයි තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටියක් ගන්න කෙනා. ඊට පස්සේ නමුත් මේ තණ්හාව නිසා උපාදාන වෙලා ජරා මරණය කෙලවර වෙනවා කියන මේ කාරණාව පෙනීමේ තමන් හිතාගෙන හිටපු දේ ජරා මරණයටපත් වෙනවා, බිඳෙනවා, නැසිලා යනවා කියලා දැක්ම තුළ අනර සාස්වත දෘෂ්ටිය දුරු වෙලා යනවා. ඒ විදිහට මේ මූල දෙක පෙන්නකොට බුදුරජාණන් වහන්සේ මූල දෙකට මේ විදිහට කොටස් කරලා පෙන්වන්නේ අර විදිහේ ධර්මතාවයක් පෙන්වීම සඳහා. ඊට පස්සේ තවත් අදහසක් පෙන්වනවා, පඨමං ගබ්බසීය වශයෙන් පුරිම අනුපොබ්බව වත්ත දීපතෝ. එතකොට මේ ගබ්බසීය වශයෙන් කියන්නේ කෙනෙක් ඉපදෙමින් මැරමින් මේ විදිහට යනවා කියන කාරණාව පෙන්නනවා මේ පළවෙනි හේතුවෙන්. ඊට පස්සේ පුරිම ඕපපාතික වශයෙන් පච්චිම සවුප්පත්ති දීපතෝ. එතකොට තණ්හාව නිසා මේ උපදිනවා කියන එක බුදුර අට කතාවේ මේ එක එක න්‍යායන් පෙන්නනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ මූල දෙක පෙන්වුවේ මෙන්න මේ අදහස නිසායි කිය. අතීත පච්චුපන්නාගත චස්ස තයෝ කාලා. එතකොට ඔය විග්‍රහ කරේ බුදුරජාණන් වහන්සේ මේ මූල දෙකක් වශයෙන් විග්‍රහ කරන මේවා බොහෝ විට ඔය සූත්‍රවල මහා නිධාන සූත් මේ නිධාන සංයුත්තේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද විවිධාකාරෙන් දේශනා කරපු සූත්‍ර රාශියක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ න්‍යායන් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා ගම්භීරතාවයේ ප්‍රතිවේද ගම්භීරතාවයේ පින ඒවත් ණය කරන ඒවා අපි ඉදිරියේදී කතා කරනවා. එතකොට අපිට පුළුවන්කම දෙනවා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ මේ එකම ආකාරයකට නෙවෙයි පෙන්වන්නේ. නොඑක් ණය ක්‍රම වලින් පටිච්චසමුප්පාදයේ සමහර විට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ මුලින් පටන් ගන්නවා. සමහර වෙලාවට අගින් පටන් ගන්නවා. සමහර වෙලාවට මැදින් පටන් ගන්නවා. මේ විදිහට අර මං මුලින්ම කතා කරේ වැල් අදින කෙනෙක් වැලක් හොයාගෙන එනකොට එයාට මුලින් වැල අගහුව වෙන්නත් පුළුවන්, මුලාහුව වෙන්නත් පුළුවන්, වැලේ මැදහුව වෙන්නත් පුළුවන්. මැදහුව එක්කෙනා ඒ මැදින් අල්ලගෙන වැල දිගේ අගට යනවා. තව කෙනෙක් ඒ මැදින් අහුවෙච්ච කෙනා වැල දිගේ මුලට යනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වයි පටිච්චසමුප්පාදේ කොයි හරි ඇතැම් මැතැම් බුදුරජාණන් වහන්සේ දේශනා විලාස වශයෙන් අරගෙන මේ පටිච්චසමුප්පාද විවිධ විදිහට විග්‍රහ කරන මොකද චක්‍රයක් නිසා මේක කොතනින් අරගත්තත් මේවා සම්බන්ධ කරලා භව චක්‍රය පෙන්වන්න පුළුවන්. එතකොට ඒ විද අතීත පච්චුප්පන්නා නාගතං චස්ස තයෝ කාලා. එතකොට තයෝ කාලා, එතකොට කාල තුනක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් පාලියන් ස්වරූපතෝ පාලි අර කියපු අර මේ පාලියේ පဋාණ පාලියෙත් තියෙනවා, මේවා විභංග පාලියෙත් තියෙනවා, මං පෙන්නේ ඔබට මේ පටිසම්භිදා මංග පාලිය. එතකොට මේකේ අරන් තියෙන්නේ ඒක තමයි. පාලියන් ස්වරූපතෝ ආගත වශයෙන්. එතකොට මේ පාලිය ස්වරූපේ වශයෙන් තමයි මේ අරගෙන විග්‍රහ කරන්නේ. අවිද්‍යා සංකාරච්ඡාති දේ අංගානි අසීත කාලා. එතකොට අවිද්‍යාව සංකාරය අංග දෙක අතීත කාලය වශයෙන් විඥානාදී විඥාන නාම රූප සලායතන කියන පස්ස වේදනා කියන මේවා භවවසනාන්ති අට පච්චුප්පන්න කාලන භවයේ අවසන් කොට ඇති වේදනාව දක්වා වේදනාව ඊට පස්සේ අර වර්තමානයේ පෙන්වනි 10 මේ වර්තමාන කාලය කියන්නේ අතීත හේතු පහක් පෙන්වන අතීතයේ අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව කියන මේ ටික අතීත කාලය. ඊට පස්සේ ඒ නිසා ඉද උප්පත්ති භවස්මි කියලා මම විග්‍රහ කරේ. එතකොට මේ උප්පත්ති භවයේ නිසා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන පහත් ඊට පස්සේ වර්තමානයේ ඒ පහේ අත්නො දැනීම නිසා නැවත වර්තමාන හේතු ටිකක් හදා ගන්නවන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා. අන්න එතකොට එතන කොටස් ටික තමයි වර්තමාන හැටියට වෙන භව අවසානන්ති පච්චුප්පන්නානි. භවයේ අවසන් කොට ඇති කොටස් ටික වර්තමානයි. දාචිතේව ජරා මරණං දේ අනාගත කාලානි වේදිතබ්බා. ඊට පස්සේ අනාගතේ ජාති ජරා මරණ ආදී මේ දේවල් හට ගන්නවා කියලා මේ කාල තුනකට පෙන්වන්න පුළුවන්. දැන් ඒකෙන් අපි තේරුම් ගන්න හොඳ නැහැ මෙහෙම කාරණා. ඒකෙන් ඒ නිසා අද අපි පටිච්චසමුප්පාදේ අවබෝධ කර ගැනීම නිසා ජරා මරණ දුක් අවසන් වෙන්නේ අනාගතයේ කියන කාරණාව නෙමෙයි මේ පෙන්වන්නේ. හේතුඵල මේවා හටගන්න ආකාරය ඇති වෙන නැති වෙන ආකාරය පිළිබඳවයි කියන්නේ. දැන් අද ජරා මරණ දුකක් තියෙනවා නම් ඒ දුක දැන් වර්තමානයේ තියෙනවා මේක. දැන් මෙතන මේ භව චක්‍රය ඉපදීම් නැතිවීම් වශයෙන් යන ආකාරය තමයි මේ කාල තුනකට කඩලා පෙන්වන්නේ. නැත්නම් වර්තමාන තුල මේ සියල්ල පෙන්වන්න පුළුවන්. හේතු ටික පෙන්වන්න පුළුවන්, ඵල ටික, ওই කියන විඥාන නාම රූප ටිකත්, ජරා මරණ ටිකත් පෙන්වන්න පුළුවන්. ඒක පටිසම්පාදය අවබෝධ කරගැනීමේ වර්තමානයේ ජරා මරණ නිසා ඇති වෙන දුකක් තියෙනවා නම්, ජරා මරණ දුකක් තියෙනවා නම්, ජරා මරණ නිසා ඇති වෙන දුකක් තියෙනවා, මේක දර්ශනය තුලින් මේ ජීවිතේම අවසන් කරන්න පුළුවන් බවක් තියෙනවා. ජරා මරණ නිසා ඇති වෙන දුකක් තියෙනවා, ඒ දුක අවසන් කරලා ඒ ජරා මරණ දුකෙන් මිදලා ඉන්න පුළුවන්කම තියෙනවා මේ ජීවිතේ. එතකොට අපි ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නාව දාල්මේ අවබෝධ කර ගැනීම වෙනම න්‍යායක්. එතකොට මේ පෙන්නපු කාල තුන තමයි මේ විග්‍රහ කරේ. හේතුඵල හේතු පුබ්බක තිසන්දි චතුසංකේප ගහනච්චේ වීසති ආකාරං තිවට්ට මන වට්ටති බමති. මේ විදියට හේතුඵල වශයෙන්ොත්, ඒ වගේම සන්දි තුනක් වශයෙන්ොත්, වීසති ආකාරේ ආකාර 20ක් වශයෙන්, වට්ට තුනක් වශයෙන් මේ විදියට සංසාරයේ චක්‍රය කැරකෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඉතිපි වේදිතප්පා තත්ත සංඛාරාණංච ප්‍රතිසන්දි විඥාණංච අනන්තරා ඒකෝ හේතුඵල සම්පති. එතකොට මේ සන්දි තුන පෙන්නකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මේ කර්ම ටික නිසා ප්‍රතිසන්දි විඥාන කියන එකක් අපිට ලැබෙනවනේ. ප්‍රතිසන්දි විඥාණංච. එතකොට මේ සංඛාරයත් ප්‍රතිසන්දි විඥානයත් කියන මේ දෙක අතර සන්ධියක් තියෙනවා. අවිද්‍යා සංඛාර කියන එක හේතුව, විඥාන නාම රූප සලආයතන කියනවා ඵලය. මේ දෙක සන්ධියක්. ඒ කියන්නේ මේක වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යා සංඛාර ඇති නොකරගත්තොත්, ඒ හේතුව සකස් නොවුනොත් විඥාන නාම රූප සලආයතන කියන එක හටගන්නේ නැහැ. ඒ නිසා මෙතන හේතුඵල සන්ධියක් හට ගන්නවා. ඒ නිසා මේ ඒකෝ හේතුඵල සන්ධි නාම සන්ධි තුනක් හැටියට අපිට අතනදී පෙළේ විග්‍රහ කරන්නේ. එතකොට එක් හේතුඵල සන්ධියක් තමයි අවිද්‍යා සංඛාරය හා ඒ නිසා හට ගන්න විඥාන නාම රූප කියන හේතුඵල සන්ධිය. පටිසම්පාදි මේවා කෙනෙකුට ගැඹුරු නොතේරෙන වෙන්න පුළුවන්. නමුත් මේවා තනියම සමාධිමත් හිතකින් තේරුම් ගත්තාම මේවා රසවත්. විදර්ශනාවේදී මේවා වැදගත්. ඒ වැදගත් වෙන්නේ ඇයි? අපිට අපේ ජීවිතේ දකිනවා අහනවා කියන තැන විපාක ටික, මේ විපාක ටික හටගත්තේ අවිද්‍යාව සංකාරය නිසා. කුසල අකුසල නිසා තමයි හටගත්තේ. එතකොට කෙනෙකුට මේ විපාකය කඩන්න පුළුවන් තැනක් තියෙනවා. ඒවා පෙන්වන්නේ. දැන් චක්‍රයක් ගත්තාම, රවුමක් ගත්තාම මේ චක්‍රයේ අපිට මුලක්, අගක්, කොනක් හොයන්න බැහැ. ඉතින් කොතනින්ද මේක අවසන් කරන්න පුළුවන්? මේක කැරගෙන එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේවා කඩන්න පුළුවන් තැන්, මේ චක්‍රය කැඩුවොත් තමයි අපේ සංසාර ගමන නිමාවේ අවසන්. ඒ නිසා අපි අන්න ඒකයි මෙතන තේරුම් ගන්න. ඒ සංසාර ගමන අවසන් කරන්න නම් මේ චක්‍රයේ ගලවිය යුතු තැන් තුනක් පෙන්වනවා. ඒ තැන් තුන තමයි අපිට අවිද්‍යා සංඛාර ඇති නොකරගෙන හිටියොත් විඥාන නාම රූප කියන දුක්ගොඩ ඇති වෙන්නේ නැහැ. විපාක ටික ඇති වෙන්නේ නැහැ. ඒක මෙතනින් කඩන්න පුළුවන් එක සංදියක්. ඊට පස්සේ වේදනාච තණ්හාච අනන්තරා ඒකෝ ඵල හේතු සංගි. මුලින් පෙන්වුවේ හේතු ඵල සංගිය. ඊට පස්සේ අපි කියමුකෝ ඒක සකස් වුණා කියලා කඩන්න බැරි වුණා. ඒ නිසා ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්සේ වේදනා කියන ඔන්න විපාකය හටගන්නවා. දැන් මේ විපාකයේ වේදනාව කියන තැනින් නවතිනවා. විපාකය උතනින් අවසන් වෙනවා. ඒක රහතන් වහන්සේටත් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා හටගන්නවා. හැබැයි වේදනා පත්‍ය තණ්හා කියන මෙන්න මේ අවස්ථාව නැවත කෙනෙකුට ඇති නොකරගෙන ඉන්න පුළුවන්. සැප වේදනාවක් කෙනෙකුට වේදනාව දැකලා වේදනාවෙන් අවසන් කරන්නත් පුළුවන්. කෙනෙක් වේදනාවට තණ්හා කරන්නත් පුළුවන්. දැන් වේදනාවට තණ්හා කරොත් අන්න නැවත ආපහු කර්මයක් සකස් වෙලා විපාකයක් හටගන්න චක්‍රය කරකින. ඒ නිසා කෙනෙකුට පුළුවන් මෙතනිනුත් කඩන්න බව චක්‍රය. වේදනාපච්චයා තණ්හාවෙන් කඩන්නත් පුළුවන්. ඒ නිසා ඒකට කියන ඵල හේතු සංදී. ඵලය නිසා නැවත හේතුවක් ඇති නොවන විදිහටත් කටයුතු කරගත්තොත් භව චක්‍රය අවසන් වෙනවා. හේතුව අයින් කර ගැනීමෙන් ඵලය නූපදින බවට පත් කර ගැනීම හේතු ඵල සංදී අයින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් එක ඵල හේතු සංදී වශයෙන් අයින් කරන්න පුළුවන්. එතකොට දැන් අපි පෙන්නවා සංදි දෙකක්. ඵල හේතු සංදී. නම් ඊට පස්සේ එනවා භවංච ජාතිච. ඊට පස්සේ දැන් අපි කියමුකෝ වේදනාව නිසා තණ්හාව ඇති වෙලා උපාදාන ඇති වෙලා භවය හට ගන්න. උන කර්ම භවය හට ගන්න. දැන් මේ භවය නිසා නැවත ජාතිය හට ගන්න පුළුවන්කම තියෙනවා. භවය කියන එක මම මුලිනුත් කතා කරා භව නිරෝධ කරන්න පුළුවන්. වේදනාවෙන් අවසන් කරන්න බැරි කෙනා ඒකට තණ්හා කරලා උපාදාන වෙලා කර්ම භවයක් සකස් වුණා. ඒ නිසා අනිවාර්යෙන් යාට භවපච්චයා ජාති. ජාතිය කියන එක ඇති වෙන්න පුළුවන්. ජාතිය ඇතුණු ජරා මරණ ශෝක පරිදේව දුක් නොමස් ඇති වෙලා නැවත දුක්ඛූමේ චක්‍රය යනවා. ඉතින් මෙතෙන් ආපු කෙනාට පුළුවන්කම තියෙන භවය නැමැති කර්ම භවය කියන මේ හේතුව සම්මාදිට්ඨිය තුලින් අවසන් කරගත්තොත් එයාට අනාගතයේ ඇතිවෙන ජාතිය ජරා මරණ කියන ඒවා වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ චක්‍රය මෙතනොත් කඩන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පෙන්නවා. භව පච්චයා ජාති කියන මෙතනින් අයින් කරන්න පුළුවන්. ඒකට කියනවා නැවත හේතු ඵල සංදිය කියලා. හේතුවක් නිසා ඵලයක් ඇති වෙන සංදිය. ඒකට අනන්තර ඒකෝ හේතු ඵල සංදි. ඒව මිදං හේතු ඵල හේතු පුබ්බක තිසන්දි. ආ මෙවේදි තබ්බ. මේ විදිහට හේතුව ඵල වශයෙන්, එතකොට හේතුව මුලින් පෙන්නලා ඵලය අගට පෙන්නලා, ඊට පස්සේ ඵලය මුලින් පෙන්නලා ඊට පස්සේ හේතුව වශයෙන් මේ විදිහට සංදි තුනක්කින් දත යුතුය කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙළේ පෙන්නපු සංදි තුනක් වශයෙන් දත යුතුය කියන එක මේ අට කතාවේදී විග්‍රහ කරන්න. ඒ නිසා මේක ආපහුව භාවිතා කරන මේක රසයක් එනවා අපිට. මේකේ මේ නීරස බවක් එන්නේ නැහැ. මෙතන අපිට මේ දුක අවසන් කරන්න පුළුවන් තැන් ටිකක් නේද පෙන්වන්නේ. භාවනා කරන කෙනාට මේක වැදගත්. කෙනෙකුට පුළුවන් අවිද්‍යාව නැති කරලා විඥාන නාම රූප නැති කරගන්න. එහෙම ඇති වෙච්ච කෙනාට දැන් මේ ජීවිතේ විපාකයක් වශයෙන් ආවනම් අවිද්‍යාව නැති කරන්න බැරි වුණානේ. මේ ජීවිතේ විපාක ටික අපිට ලැබුණා. දැන් විපාකය නිසා ඇතිවෙන වේදනාවට තණ්හා නොකර ඉඳලා මේක නැති කරන්නත් පුළුවන්. ඉතින් ඒක නැති කරන්න බැරුව අපි ඒකට තණ්හා කරලා කර්ම භවයක් සකස් කරගත්තානි. දැන් අපිට මේ සම්මාදිට්ඨිය ලැබීමෙන් භව නිරෝධ කරලා අනාගතයේ ඇතිවෙන ජාති ජරා මරණ නැති කරන්න පුළුවන් කියලා ඔන්න ඔය පටිච්චසමුපාදයේ සංදි තුනකින් කඩලා භව චක්‍රය අයින් කරන්න පුළුවන් භව කෙනෙක් හොඳට වටහා ගත්තොත් හොඳට තේරුම් ගත්තොත් ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඔහු පටිච්ච සමුප්පාදයේ පිළිබඳව තවත් පුළුල් දැනුමකටයි ආවේ. හොඳ දර්ශනයකට ආව මේ හේතුඵල ධර්ම පිළිබඳව. ඒකයි මෙතන සංදි තුනක් වශයෙන්ුත් මේක අපි තේරුම් ගත යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා කියන එක අර පෙළ ධර්මෙන් පෙන්වන. එතකොට ඒකේදී සන්දීන ආදි පරියෝසානවන 50 චත්තාරෝ සංඝාවන්තේ. එතකොට සංඝා හතරක් වශයෙන් පෙන්නලා තියෙනවා. සංඝා හතරක් වශයෙන් මොකද්ද මේ සංඝා හතර? අපිට අර පෙළ දහමේ හම්බෙච්ච දැන් කතා කරේ ත්‍රිසන්දි කියපු සන්දි තුන. සංඝා හතර කියලා කිව්වේ සෙයති. දැන් අවිද්‍යා සංඛාර ඒකෝ සංඝාති. එතකොට අවිද්‍යා සංඛාර කියන එක එක් කොටසක් සංග්‍රහයක්. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන එක තව සංග්‍රහයක්. ဒုတိයෝ තණ්හා උපාදාන භවෝ තතියෝ. එතකොට තවස් කොටසක් සංග්‍රහයක් කියන්නේ එක් කොටසක්. ජාති ජරා මරණ චතුත්තු. ඒව මිදන් චතු චතු වේද සංඝාති වේදිතබ්බ. යාන් එතකොට මේ විදිහට සතර ආකාරයේ සංග්‍රහයකින්ද දත යුතු. පටිච්චසමුප්පාදේ කොටස් හතරකට කඩලා අංග 12 කොටස් හතරකට කඩලා පෙන්වන අවිද්‍යා සංකාර එක කොටසක්. ඒ නිසා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තවත් කොටසක්. තණ්හා උපාදාන භව තවත් කොටසක්. ජාති ජරා මරණ ආදී තවත් කොටසක්. සංඝා හතරකින්ද මේක දත යුතුයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අතීත හේතු පංච ඉදානි ඵල පංචකම් කියලා. අතීත හේතු පහක් නිසා ඉදානි මේ ඵල පහ හටගත්තා. මොනවද? විඥාන නාම රූප කියන. ඉදානි හේතු පංච. එතකොට මේ ඵල පහ නිසා මේ ජීවිතේම හේතු පහකුත් හටගෙන ආයතින් ඵල පංචකම් අනාගතේ ඵල පහක් හටගන්න හේතු වෙනවා. ඒ ඒතෙහි පන වීසති ආකාරෙහි වීසති ආකාරන්ති වේදි තබ්බා. අන්න ඒ විදිහට ආකාර 20කින්ද දත යුතුය. මේ පටිසම්පාද ආකාර 20කින් දතයි. කොහොමද ආකාර 20? ගරාදි 20කින් කැරකෙන චක්‍රයක් හැටියට දත යුතුය කිය. ආකාර 20 හැටියට මෙන්න අතීත හේතු පහ අපි ඉස්සෙල්ලා කතා කරා. අතීතේ හටගත්තු අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන පහ අතීත හේතු පහ. ඉදානි ඵල පංචකම් මේ වර්තමානි ඵල පහ හට ගන්න. ඊට පස්සේ මේ ඵල පහ නිසා නැවත ඉදානි හේතු පංච නැවත ඵල පහට නැවත යාට රූපයක් ගැටෙනකොට මේ විපාකේ හට ගන්නකොට නැවත තණ්හා උපාදාන අවිද්‍යා සංකාර හේතු ටිකක් හට ගන්නවා. එතකොට එතන පහයි. එතකොට වර්තමානයේ 10ක් තියෙනවා. ඵලය පහයි හේතු පහයි. අනාගතේ නැවත ඵල පහක් හටගන්න මේ ආකාර 20. එතකොට මෙතනදී කියනවා තත්ත පුරිම කම්ම බවස්මි කියලා අපි කතා කරන්නේ. එතකොට මේ පුරිම කම්ම බවස්මි කියුවේ මොකද්ද? පුරුමේ කම්ම භවේ. එතකොට මුලින් කරපු කර්මය අතීත જાතියන් කම්ම භවේ කාර්යමානෙනි අත්තෝ. එතකොට එතන කියන මේ පුරිම කම්ම බවස්මි කියේ අතීතේ කරපු කර්මය තමයි මෙතන පෙන්වන්නේ. මෝහෝ අවිජ්ජා. එතන මෝහෝ අවිජ්ජායෝ තදා දුක්ඛාදීසු මෝහෝ. යේන මූල් හෝ කම්මං කරෝති සා අවිජ්ජා. එතන මෝහෝ අවිජ්ජා කියලා අපි පදයක් කියවනේ. ඒ මෝහෝ අවිජ්ජා කියලා කිව්වේ යෝ තදා දුක්ඛාදීසු මෝහෝ. ඒ දුක්ඛයන් මේ දුක් ස්කන්ධයන් නොදැනීමම තමයි මෝහය. ඒ නිසා යේන මූල්ලෝ මේවා දුක් ගොඩක් කියලා නොදැකීමේ මෝහය නිසා කම්මං කරෝති. නොඒ කකුසල කර්මයෝ කරගන්න. කකුසල කර්මයෝ කුසල කර්මයෝ කරගෙන අකුසල් රැස් කරගන්න. ඒ හේතුව මේ දුක් ගොඩක් හැටියට නොදන්නා මෝහය නිසා තමයි මුල් හෝ කම්මං කරෝති කිවේ. මෝහය නිසා කර්ම කරන සා අවිජ්ජා. අන්න ඒ නිසා එතන මෝහෝ අවිජ්ජා කියලා කිව්වේ. ආයුහනා සංකාරාන්ති. ආයුහනා සංකාරා කිව්වේ ඒ රැස් කරන බව සංකාරයයි කියලා එතන පෙන්වන අර හේතු පහ පෙන්වන. ඒ කිව්වේ මොකද? තං කම්මං කරෝතෝ පුරිම චේතනාදයෝ යතා දානං දස්සාමීති චිත්තං උප්පාදෙත්වා මා සම්පි සංවචරම්පි දානූපකරණානි සංජේන්තස්ස උප්පන්නා පුරිම චේතන. එතකොට අපි මොනවා හරි දානයක් දෙන්න ඕනේ කියලා චේතනාවක් ඇති වුණාම මේ චේතනාව දානේ දෙනකම් මේක පිළිබඳව කෙනෙක් සැලසුම් කරනවා. මාසම්පි සංවච්චරම්පි. සමහරට මාසයක් පුරාවටම එයා රස මේ චේතනාව පවත්වනවා, සැලසුම් කරනවා. සංවච්චරම්පි කියන වසරක් පුරාවට. සමහරට අපි කියමු වාර්ෂික දාන දෙනවා කියලා. එතකොට වාර්ෂික දාන ගෙනා සමහරට මේ ඒ වර්ෂයේ අවුරුද්දකට දානේ දෙන කෙනා ඒ පිළිබඳව දවසින් දවස මාසෙන් පාසයේ එයා රැස් කරනවා. අන්න ඒකට තමයි ආයුහනා සංඛාරා කියලා කියන්නේ. සංඛාරා. එතකොට ඒ සංවච්චරම්පි දානූපකරණානි දානූපකරණ රැස සංජෙන්තස්ස එකතු කරමින් උප්පන්නානම් පුරිම චේතන. ඒ දන් දෙන්න පෙර ඇතිවෙච්ච සියලු දේ ආයුහනා සංඛාරා කියලා කිව්වේ. දැන් මෙතන මේක කවදාවත් ප්‍රතිසන්දියට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඇයි? තව දානේ දුන්නේ නැහැ. ඒ කර්මය කර්මපතයක් වුන්නේ නැහැ. ඊට පස්සේ පටිග්ගාහනං පන හත්තේ දක්ඛිනං පතිට්ඨාදයෝ චේතනා භවෝති. අන්න ඊට පස්සේ ආ මේ දානෝපම රැස් කරලා දානයක් හදලා හත්තේ දක්ඛිනං පතිට්ඨාදයෝ අර ප්‍රතිග්‍රාහකයා පිළිගන්නා කෙනාට ස්වාමීන් වහන්සේලාට මේ දානෙ පිරිනමනවා. අන්න පිරිනැවීමේ චේතනාවමයි කර්මය වෙන්නේ. චේතනා භවෝති උච්චති. අන්න ඒකයි භවය. මේ භවය තමයි ප්‍රතිසන්දියට ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා චේතනා භවෝ කියලා කිව්වා. ඒකා එතකොට චේතනා භවය වෙන්නේ ඒකා වච්චිනේසු වා චසු ජවනේසු චේතනා ආයුනා සංකාරණා. එතකොට මේ කර්ම රැස් කරනවා කියන එක මෙතන චිත්ත වීති වශයෙන් කිව්වොත් ජවන් හතින් පළවෙනි ජවනේ හෝ චසු ජවනේසු ඊළඟ තියෙන හයවෙනි ජවනයන් හෝ ගත යුතුයි සංඛාරයන් හැටියට. තස්මා චේතනා භවෝති. එතකොට ඒ චේතනාව තමයි භවයේ හැටියට පෙන්වන්නේ. ඒ කියන්නේ දෙන මොහොතේදී ඇතිවන කුසල චිත්ත වීතියේ ඇතිවන ජවන් පළවෙනි ජවනයේ ඉඳන් හයවෙනි ජවනයේ දක්වා මේවා කර්ම භවයේ හැටියට ගන්න පුළුවන්. යාකාචිවා පන චේතනා භව කියලා පෙන්වනවා. තස්ස මිදම්පි ආයෝනා සංඛාරා නාම. ඉතින් අනේ භවයේ ඇතිවෙන්න රැස් කරපු චේතනාව තමයි ආයුන සංකාරයේ කියලා කියන නිකාන්ති තන්න. යා කම්මං කරොන් තස්ස තස්ස ඵලේ uppatti bhave nikhama pattana ta tanna. එතකොට ඒ කර්මය කරන අවස්ථාවේදී එයා තුල යම් ආසාවක් තිබුණා ඇතුළත ඒ මොනවාරි කර්මයක් කරන අවස්ථාවේ. එතකොට ආන්නේ ආසාව කර්මපතයක් වෙන්න නම් මේ නිකාන්ති තණ්හාව කියන එක භව තණ්හාව කියන එක අවශ්‍යයි. ඒකටයි නිකාන්ති තණ්හා කියලා කිව්වේ. උපගමනං උපාදානන්ති යං කම්මං භවස්ස පච්චේ භූත. ඒ නිසා ඒ කර්ම භවයේ සකස් වීම සඳහා මේ උපගමනං කියන්නේ පැමිණීම එළඹීම කියන එක උපාදානය. ඉද කත්වා අසුකස්මින් නාම තානේ කාමේ සේවිස්සාමි උපජිස්සාමි ආදී නයන පවත්වා උපගමනං ගහනං පරාමසනං. එතන අපි ඒක පිළිබඳව ආසාව ඇති කරගෙන පරාමර්ශනය කරගෙන ඒකට එළඹිලා කර්ම රැස් කරනවා. එතකොට ඒ උපගමනං උපාදානං චේතනා භවෝති. චේතනා භවෝ කියන්නේ එතකොට අර කියපු ඒ නිසා ඇතිවන චේතනාව දීනේ චේතනාව මේ ටිකත් එක්ක ඔන්න අපි කර්ම රැස් වෙනවා. මේ පෙන්නුවේ අර මුලින් විස්තර කරපු ආකාරයට ඒ හේතු පහ සකස් වෙන හැටියට. ඒ නිසා තමයි ඉදානි ඵල පංචකානි. ඒ නිසා මෙන්න මේ ඵල පහ උපදින්න පුළුවන් වෙන්න ඔන්න ඔය විදිහට හේතු ටික සකස් වෙනකොට. එතකොට ඒ විදිහට වේසන ඉදානි ඵල පංචකානි විඥානාදි වේදනාව සනම් පාලියන් ආගත මේ. ඒ අනුව පාලියේ අපිට ඒ හේතු නිසා විඥානීය හා වේදනාව අවසන් කොට ඇති ඵල පහ හටගත්තා. එතකොට මේක පිළිබඳව ඉතින් අපිට තව ටිකක් ඔය හේතු ඵල පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. මෙන්න පටිච්චසමුප්පාදයේ භව චක්‍රය පිළිබඳව මේ ආචාර්යයන් වහන්සේලා මෙතන අතීත භවයේ හැටියට පෙන්වන අවිජ්ජා සංඛාර ඔබට පේනවා ඇති. මේක අවිජ්ජා සංඛාර කියන එක අතීත භවයේ වර්තමාන භවයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව වර්තමාණයට අයිති වෙන. ඊට පස්සේ අනාගතේ ජාති කියලා මේ කාල වශයෙන් අර ටික ප්‍රස්ථාර කරලා පෙන්වලා තියෙනවා. ඊට පස්සේ අංග 12 පෙන්නලා තියෙන අවිජ්ජාව සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ යන මේ 12 අංග 12ක් කියලා පෙන්. ශෝකාදී අංග භාවෙන් ගණනතෝ නෝ ගණන් වශයෙන් ගන්නෙ නැහැ නොගණුන් ලැබේ කියලා තියෙනවා. මොකද ඒවා ශෝකාදී කියන කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන් ඇතැම් භවයේ නැති වෙන්නත් පුළුවන්. දීර්ඝායුෂක දිව්‍ය ලෝකවල මේ ශෝක පරිදේව කියන ඒවා නැහැ. නමුත් එතන පෙන්වන්න පුළුවන්. නමුත් ඒවා අප්‍රකටයි. ඒ නිසා අංග 12 හැටියට ගන්නේ ජාති ජරා මරණ කියන කොටස් ටික තමයි අංග 12. තොර පටිසම්පාදයේ අංග 12 කියනකොට අපි ඒකත් තේරුම් ගන්නවා. සන්ධි තුන. ඒක සන්ධි තුන ගැන මම විග්‍රහ කරා. මේ සන්ධි තුන මේ පෙන්නලා තියෙන ප්‍රස්තාරයක් වශයෙන් මේ හේතුඵල සන්ධිය. හේතුඵල සන්ධිය අවිද්‍යා සංඛාර ඉඳන් විඥාන නාම රූප සලායතන කියන මේ හේතුඵල සන්ධිය. ඊට පස්සේ ඵල හේතු සන්ධිය පෙන්නලා තියෙනවා. මේ ඵලය අර හේතුව නිසා වේදනා පච්චා පස්ස පච්චා වේදනා කියන තැන ඉඳන් නැවත තණ්හාව ඇති වෙනවද නැති වෙනවද කියන එක එක් සන්ධියක්. ඒකට කියන ඵල හේතු සන්ධි. ඒක මම විග්‍රහ කරා. නැවත හේතු ඵල සන්ධියක් තියෙනවා භවයයි ජාත්‍යයි අතර. මැද තිබුණේ වේදනාවයි තණ්හාවයි අතර. මුලම තිබුණේ සංඛාරයයි විඥානයයි අතර. හේතුඵල සම්පේ. මේ විදිහට අන්තිමේට හම්බෙන්නේ අපිට භවයයි ජාතියයි අතර හම්බෙනවා හේතුඵල සම්පතිය. එතකොට සන්ධි තුන වශයෙන් උත් අපි මේ පටිසම්පාදේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. සංඝා හතර වශයෙන් අපි පෙන්වේ සංඝා හතර අර සන්ධි තුනේ සංග්‍රහ හතර කිව්වා. ඒක අවිද්‍යා සංකාර කියන එක කොටසක්, විඥාන නාම රූප කියන තව කොටසක්. ඊ නිසා නැවතයි හේතු ටිකක් සකස් වෙනවනේ. ඒකට තණ්හා කරලා උපාදාන එතන ඒ හතර කාමිය සංඝා හතර ඇටියට පෙන්නනවා. වීසති ආකාරයේ කියලා කිව්වේ ආකාර 20ක් කිව්වේ මුල අතීත හේතු පහ. ඊට පස්සේ අනාගත හේතු ඵල කියලා 10ක් අපි පෙන්නනවා. ඊට පස්සේ නැවත අනාගත ඵල පහක් පෙන්වනවා. එතකොට 20යි. ඒ 20 තමයි මේ අපිට මේ ආකාර 20යි කියලා පෙන්වන්නේ. මේ තියෙන්නේ හේතු අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව අතීත හේතු පහ, වර්තමාන ඵල පහ තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදන. මේ වර්තමාන ඵල පහ. ඒ පහ ඇති උනේ මෙන්න මේ හේතු නිසා. එතන පහයි වර්තමානයේ ඵල පහයි මේක නොදන්නාකම නිසා නැවත අපව වර්තමානෙම නැවත හේතු පහක් අය සකස් වෙනවා. ඒ නිසා අනාගතයේදී නැවත ඵල පහක් හටගන්න. එතකොට ඔක්කොම 20යි. ඒක තමයි ආකාර 20ක් වශයෙන්ද පටිසම්පාදේ දත යුතුයි කියලා පෙන්වවတာ. ඒක තමයි මේ චක්‍රයක් වශයෙන් අපිට පෙන්වලා තියෙන්නේ. අතීත හේතු වර්තමාන ඵල උඩම තියෙන ලොකු චක්‍රය ගත්තාම ඒකේ පෙන්නලා තියෙනවා අතීත හේතු. ඒක යට චක්‍රයෙන් පෙන්නනවා. ඒ ටික මේවා අපිට සටහන් වශයෙන් ඕනනම් ගහගෙන මේවා තව පොතක අපිට මේවා තේරුම් ගන්න. මෙතන පෙන්නලා තියෙනවා සංක්ෂේප හතර, ආකාර 20, සන්ධි. මේ සන්ධිය පෙන්නලා තියෙන්නේ මෙතන සන්ධිය. පළවෙනි සන්ධිය. උඩම හම්බෙන තැන පළවෙනි සන්ධිය. යට දෙවන සන්ධිය පෙන්නවා. යටම තුන්වෙනි සන්ධිය පෙන්නවා. එතකොට සන්ධි පෙන්නනකොට දැන් මෙතන පළවෙනි සන්ධිය අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන එකයි. එතන සන්ධියක් පෙන්නනවා විඥාන නාම රූප කියලා. මේ රූප සටහන. සමහර කෙනෙකුට මේ රූප සටහන්නුත් තේරුම් ගන්න පුළුවන්. මේ රේවකාණී ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙනවා. සංඛාර සංසාර චක්‍රය කියලා. ඊට පස්සේ මෙතන කර්ම විපාක චක්‍රය. එතකොට මෙතන රාසි තුනක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අනාගත භවයේ උඩම චක්‍රේ, අතීත භවයේ වර්තමාන භවයේ කියන උඩම චක්‍රේ තියෙනවා. එතකොට ඊට පස්සේ මෙතන රාසි වශයෙන් පෙන්නනකොට විපාක රාසිය, කර්ම රාසිය, නැවත විපාක රාසිය, කර්ම රාසිය කියලා නැවත මේ චක්‍රයක් වශයෙන් මේකට පෙන්නනවා. විපාක රාශිය මොනවද මේ පෙන්නලා තියෙනවා. මේ මෙතන අනාගත භවයේ කියන තැන යටම තියෙන විපාක ගොඩ විපාක රාශිය. කර්ම රාශිය කියන මොනවද? කර්ම ටික අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කර්ම ගොඩ රාශි හතරකට පෙන්වන්නේ. ඊට පස්සේ නැවත විපාක රාශිය, නැවත කර්ම රාශිය. මේ කර්ම විපාක චක්‍රය හැටියට මේක තවත් තේරුම් ගන්න මේ අපිට ප්‍රස්තාරිකෙන් පෙන්නලා තියෙනවා. වෘත තුනක්. වෘත තුන මේ පෙන්වලා තියෙනවා. මේ වෘත තුන. ඒතර වෘත තුන ක්ලේශ වෘතේ, කම්ම වෘතේ, විපාක වට්ටේ කියලා මේ වෘත තුන පෙන්වනවා. අවිද්‍යා තණ්හා උපාදාන කෙලස් වට්ටය. අවිද්‍යාව තණ්හා උපාදාන කෙලස් වට්ටේ. සංඛාරයි කර්ම භවයයි. සංඛාරයයි කර්ම භවයයි තමයි කම්ම වට්ටේ කියලා කියන්නේ. ඊට පස්සේ විපාක වට්ටේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ජාති ජරා මරණ විපාක ටික. එතකොට 1 2 3 කියලා ඔබට පේනවා ඇති. 1 ක්ලේශ වට්ටය. කෙලස් නිසා කර්ම. 2 කර්ම වට්ටය. කර්ම නිසා විපාක. 3 වෙනි එක විපාක වට්ටය. ඉතින් මේවා ඉතින් මේ අපිට සැකයක් නැහැ. අවිද්‍යාව මේකෙන් පටිච්චසමුප්පාදේ න්‍යාය පදනම් කරගෙන තමයි මේවා ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කෙනෙකුට මේක අපහැදිලි වෙන්න පුළුවන්. ඉතින් මේක කෙනෙකුට අත්‍යවශ්‍ය නැහැ. නමුත් කෙනෙකුට පටිච්චසමුප්පාදේ මතක තියාගන්න නුවණ, ප්‍රඥාව, විමර්ශන බුද්ධිය ඇති වෙන්න මේවා ඉතින් අපි රූප සටහන් ගහගෙන මේවා වෙන් කර කර බලනකොට විමසනකොට අපි නීවරණ දුරු වෙනවා. ඊට පස්සේ නුවණ ප්‍රඥාව වැඩෙනවා, හිතන්න පුරුදු වෙනවා, අපේ මනස ධර්මයන්ටම යොමු වෙනවා. ඒ වගේම සතිය, ප්‍රඥා, වීරිය, තීක්ෂණව යෙදෙනවා. ගැඹුරු ප්‍රඥාව අපිට උපදින්න හේතු වෙනවා. ඉතින් මේවා අපි පොත් අරගෙන මේ විදිහට ප්‍රස්ථාර ගහමින් තමන්ම මේවා සකස් කරන්න උත්සාහවත් වෙනවා. වට්ට තුන පිළිබඳව මූල දෙක පිළිබඳවත් අපි කතා කරා. අවිජ්ජා මූලකේ, තණ්හා මූලකේ කියලා. එතකොට මේ මූල දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. අවිජ්ජා මූලකේ, තණ්හා මූලකේ කියලා. මේ තියෙන මූල දෙක. එතන අවිජ්ජා මූලකේ අයිති වෙන කොටස් ටික, ඒ කියන්නේ මේ චක්‍රය, චක්‍ර දෙකක් යන්න පුළුවන්. අවිද්‍යාව මුල් වෙලා, තණ්හාව මුල් වෙලා. මූල දෙකක් වශයෙන් අපි ඒවා කතා කරා. මූල දෙක කොහොමද වෙන්නේ කියන එක මුලින්ම කතා කරා. ඒවා චරිත වශයෙන්, දිට්ටි චරිත වශයෙන්, තණ්හා චරිත වශයෙන් කියලා අපි මේ මූල් දෙක දේශනා කරේ මේ නිසයි කියන එක කතා කරා. ඊට පස්සේ තව බුදුරජාණන් වහන්සේ න්‍යායන් ටිකක් තියෙනවා. සත්‍ය වශයෙන්, ප්‍රභව වශයෙන්, ගම්භීර ණය වශයෙන් මේ ණය ක්‍රම ටිකක්. මේ ණය ක්‍රම දැන් අද කතා කරන්න මට වෙලාව නැහැ. ඒ කියන්නේ අපි සත්‍ය වශයෙන්, සත්‍ය ප්‍රභව වශයෙන් කියලා කියනකොට යම් අදහසක් පෙන්වන්නම් මම. අපි කියමුකෝ මෙතන චතුරාර්ය සත්‍ය පෙන්වන්න පුළුවන්. දැන් අවිජ්ජා පච්චයා සංඛාරා කියනකොට අවිජ්ජාව කියන එක අපි ගන්නෙ දුක්ඛ සමුදය හැටියට. සංඛාරයත් දුක්ඛ සමුදයයි නේ. ඒ නිසා සමුදය සත්‍ය ප්‍රභව කොට ඇති සමුදය සත්‍ය. අවිද්‍යා සංඛාර දෙක. සමුදය සත්‍යයෙන් උපන් සමුදය සත්‍යයක් තමයි අවිද්‍යා සංඛාර කියන්නේ. ඊට පස්සේ සංඛාර පත්‍ය විඥානං කියනකොට විඥාන විපාක ටික ඒකයි දුක්ඛ සත්‍යයට. එතකොට එතන පෙන්නන්නේ සංඛාර පත්‍ය විඥානං කියනවා සමුදය සත්‍ය ප්‍රභව කොට ඇති දුක්ඛ සත්‍යය. කියලා ඔන්න ඔය විදිහට අංග 12ම සත්‍ය ප්‍රභව වශයෙන් විග්‍රහ කරන්න පුළුවන්. අපි ඒ ටිකයි ඊට පස්සේ දේශනා ගම්භීරතාවය, ප්‍රතිවේද ගම්භීරතාවය ආදී මේ ටික අපි ඊළඟ සැරේ විග්‍රහ කරමු. තව ණය, ඒකත් ණය, නානත් ණය, ඒවන් ධම්මතා ණය ආදී වශයෙන් ණයකම හරි රසවත් ඒක අපි විග්‍රහ කරගමු. ඒ විග්‍රහයන් මම මේ එන සතියේ විග්‍රහ කරන්නේ නැහැ. එන සතියේ පොයත් එන නිසා, තවත් දේශනාවක් තියෙන නිසා ඊළඟ සතිය හැරලා දෙවනි සතියේ තමයි මේ පටිච්චසමුපාදේ මේ ඉතුරු අංග ටික විග්‍රහ කරලා අපි පටිච්චසමුපාදේ සුත්තන්ත භජනීය කියන කොටස අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ න්‍යායන් ටික වැදගත් නිසා අපි ඒක ඊළඟ වාරයට කතා කරමු. ඉතින් ඒ නිසා සතියක් පරක්කු වුණාට ඔබ මේ සම්බන්ධ වීම අමතක කරලා නැති කරගන්න එපා. මොකද මේ සජීවී සම්බන්ධ වීම වැදගත්. ඒ වගේම මේ ණය කියන එක ගොඩාක් ගැඹුරු, අපිට නුවණ වැඩෙන බොහොම වටිනා ණය ක්‍රම ටිකක්, හරිය හසවත්. ඒ නිසා අපි ඒකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන ගමන් මේ වෙලාවේදී පටිසම්පාදයේ ණය ක්‍රම පිළිබඳව පොදු විග්‍රහයක් වශයෙන් කරපු දේශනාව ඔබට මේ පටිසම්පාදයේ තව තවත් තේරුම් ගන්න, නුවණ වර්ධනය කරගන්න, සසර ගමන කෙටි කරගන්න හේතු වෙන්න කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. සාකච්ඡා වේද අවකාශ සලසලා මගේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු 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 ස්වාමීන් වහන්සේ, ඉතාමත්ම ගැඹීර ධර්ම කොටසක් කළ සම්බන්ධන අපි අද වාසනාවන්තුණා, භාග්‍යවන්තුණා. මම හිතන්නේ අපි කල්යන් මිත්‍රයින්ට ගැටලු තව ඇති. කරුණා කරලා අත උස්සන්න තොර අපට පුළුවන් ටික ඉදිරිපත් කරන්න සාමනාසෙට. ඉතින් පළමුවෙන්ම යෝෂි මහත්මයට යොමු වෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි.
මට මේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, අර සංදි තුන ගැන.
ඔව්.
දැන් අපි යෝනිසෝමනසිකාරය කරනකොට ස්වාමීන් වහන්සේ මේ සංදිනේ පාවිච්චි කරන්නේ සිහිය පිහිටවා ගන්න.
ඔව්.
දැන් සංස්කාර තත්ත්වේ විඥානය ඇති වෙනකොට ඒ සංස්කාර පිළිබඳව යෝනිසෝමනසිකාරය පිට ගන්න පුළුවන්. එතකොට වේදනාව ප්‍රත්‍යකටගෙන ඇති වෙන තණ්හාව ගැන සිහිය පිටවාගෙන යෝනිසෝ මනසිකාරය කරන්න
පුළුවන්.
හැබැයි මේ අන්තිම සංදීමට හිතාගන්න බෑ කොහොමද යෝනිසෝ මනසිකාරය පිහිටවන්න පුළුවන් කියන භවය
ජාතියට
ස්වාමීන් වහන්සේ.
හොඳයි, ඒකෙදී භවය කියන එක අපි සකස් අදහස් කරේ කර්ම භවය පිළිබඳව. එතකොට කර්ම භවය කියලා කියන්නේ අරමුණු නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගැනගෙන අපි කුසල් අකුසල් සිද්ධ කරනවා. ඒ කුසල් අකුසල් සිද්ධ කරාම අපි කිම අකුසලයක් නම් ඒක අපේ సంతානේ අමතක නොවි නැවත නැවත පවතිනවා. මේක තමයි භවය කියලා කිව්වේ. එතකොට ඒ නිසා මරණාසන්න මොහොතේ අර කරපු එක සිහිපත් වෙනවා. එතකොට ඒ කරපු එක සිහිපත් වෙන්න ඒකටත් තවත් මොනවාරි පරිසරය සකස් වෙන්න ඕනේ. අපි කියමුකෝ යම් පුද්ගලයෙක් අරමුණු වෙලා මීට අවුරුද්දකට පෙර මොනවාරි අකුසලයක් සිද්ධ වුණා නම් ඒක සිද්ධ වෙලා ඉවරයි. නමුත් එතන කර්මයක් සකස් වුණා කියලා කියන්නේ ඒක අපිට ඒකේ මුලාව හටගෙන නිත්‍යයි ආත්මයි කියලා හසගෙන හිත සකස් වුණා. දැන් අපිට අවුරුද්දක් යනකම් මේක ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි නමුත් අවුරුද්දක් ඇවෑමෙන් ඒ පුද්ගලයා දකිනකොටම අර පෙර කරපු එක සම්බන්ධ වෙලා නැවත අපිට සිහිවත් වෙලා එනවා. එතකොට මේ නිසා නැවත අපි මරණාසන්න මොහොතේ ඔය සිද්ධිය වුණොත් නැවත භවයකට යනවා. එතකොට ඔන්න කර්ම භවය කියන එක ඔය විදිහට තමයි සකස් වෙන්නේ. එතකොට අපිට මේ කර්ම භවය කියන එක ගෙවන්න පුළුවන්, නිරෝධ කරන්න පුළුවන් කියලා මම පහුගිය වාරවල දේශනා කරා. එතකොට එතන සංදිය ජාතියට ප්‍රත්‍ය වෙන ඔය කියන කර්මය නැති කරන්න අපිට අපි පෙර දැකපු අහපු දේවල් අරඹය අපි තුල තණ්හාව, අවිද්‍යාව, ඇලීම, ගැටීම තියෙන. දැන් අරමුණු අපිට එනවා එහෙම. පෙර අතීතයේ දේවල් සිහි වෙනවා. සිහි වෙනකොට අපි ඒවා නিত্য වශයෙන් ගන්නවා. අහවලා බැනපු එක අහවල් දේ කියලා අපි නিত্যාත්ම වශයෙන් ගන්නවා. ඉතින් ඔන්න ඕක ඔය ගැනීම, ඔය වැටහීම අපි අවිද්‍යාව නිසා, කෙලෙසයක් නිසා වෙන එකක්. මොකද අපි කියමුකෝ යම් අතීතයේ මීට අවුරුද්දකට පෙර වෙච්ච සිද්ධිය ගත්තොත් එතනත් හටගත්තේ ස්කන්ධ ටික. ඒ ස්කන්ධයන්ගේ Nirodhe නොදැනීම නිසා අපි ඒව නিত্য වශයෙන් ගැනීම නිසා තමයි දැන් මේ தත්ත්වයේ උදාව. දැන් අපිට මේක තමයි කර්ම භවය වුනේ, භවය වුනේ. නැවත නැවත සිහි වෙලා එනකොට ඒව නিত্যයි ආත්මයි වශයෙන් අපිට වැටහෙන බව භවය. දැන් මේක අපි හිතට වැටහෙන ආකාරයක් මිසක තියෙන දෙයක් නෙවෙයි. නමුත් අපිට වැටහෙන්නේ මේවා තියනවා කියලා. ඉන්නවා, තියනවා, ඒ කරපු දේ මෙහෙම වුණා කියලා අපිට වැටහෙන. මේක අපි තේරුම් ගන්න මේක මට වැටහෙන ආකාරයක් මිසක සැබෑවනේ. සැබෑව මොකද්ද? සැබෑව නම් එතන ස්කන්ධ ටිකක් හටගත්තා නම් ඒකත් ඒ මොහොතේම ඇති වෙලා නැති වුණා. නමුත් අපිට සිහි වෙනකොට ඒ දේ කියලා මතක් වෙන ගතිය අවිද්‍යාව නිසා ඇති වෙච්ච එකක්. නමුත් අපිට පුළුවන් ඒක සිහි වෙන්න පුළුවන්. හැබැයි සිහි වෙනකොට අපිට හිතන්න පුළුවන් නම් නිරුද්ධ වෙච්ච දෙයක් පිළිබඳව අරමුණ වුණා. ඒක තියනවා නෙවෙයි. ඒ අරමුණ උනේ වර්තමානයේ හටගත්තු ස්කන්ධ ටිකක් නිසා තමයි අරමුණ උනේ. ඒ ස්කන්ධ ටිකද අරමුණ උනේ අතීත අරමුණක් නිරුද්ධ වෙච්ච දෙයක් අරමුණ වෙලා. එතකොට ඒ අතීතයේ නිරුද්ධයි දැන් වර්තමානයේ හටගන්න මේ ස්කන්ධ ටිකක් තියෙනවා මේකත් නිරුද්ධ වෙනවා කියලා ඔන්න ඔය විදිහට යෝනිසෝ මනසිකාරයේ පවත්නකොට අර අපිට භවය වශයෙන් හටගත්තු කර්ම ටික තමයි ගෙවෙන්නේ අන්න එහෙම වුණාම භවය ගෙවා ගැනීමෙන් මතු ජාතිය ඇති වෙන එක නවත්තන්න පුළුවන්කම තියෙනවා අපි කියමුකෝ යම් කෙනෙකුගේ අකුසලයක් වුණා එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි කතා ප්‍රවෘත්තියක් ගමුකෝ අර අපි කවුරුත් අහලා තියෙන එකක් නේද ස්වාමීන් වහන්සේ නමක් කර ඒරක පත්තක නාගරාජයාක් වෙලා ඉපදිච්ච කතාව. ඉතින් ඒ කතාවේ ගත්තාම ඒ ස්වාමීන් වහන්සේ නැවේ ඔරුවේ යනකොට ඔරුව පෙරලෙන්න ගිහිල්ලා ගහේ එල්ලිලා අතක් කැඩිලා අතට ආවා. දැන් මේක උන්වහන්සේ හිතුවා මේ සීලේ බිඳුනවා. සීලේ බේදයට පත් වුණා කියලා තමන් ඒක පිළිබඳව අයෝනිසෝ මනසිකාතය ඇති කරගෙන ඒක ශෝක වෙලා මගේ සීලේ බිඳුනා මේම නිසා කියලා හිතුවා. නමුත් ඒක ඇත්තටම කර්මයක් එතන සකස් වුණේ නැහැ. නමුත් උන්වහන්සේ සිල් රැක්කට ප්‍රඥාවනු තිබුණු නිසා එතන තමන්ගේ සීලේ බිඳුනා කියලා ගත්තා. ඉතින් ඕක ඒ විදිහට හිතේ තිබුණා මරණාසන්න මොහොතේ ඕකම ඉදිරිපත් වුණා. දැන් උන්වහන්සේ ප්‍රඥාව තිබුණා නම් ඕකේදී එතන මං හිතලා කරපු එකක් නෙවෙයි. එතන මේ ක්ෂණිකව සිද්ධ වෙච්ච එකක්. ඒ නිසා මගේ මේ සීලය බිඳුනේ නැහැ. ඒක නිසා එහෙම බැලුවනම් ඒත් ඔය ස්වාමීන් වහන්සේට මරණාසන්න මොහොතේ ඇති වෙන කර්මය අයින් කරගන්න තිබුණා. තව කෙනෙකුට පුළුවන් ඇත්තටම කර්මයක් සිද්ධ වුණත් ඒක අතීතයේ හටගත්තු ස්කන්ධ ටික එතනම නිරුද්ධ වෙලා ගියා. ඒක නැවතට එන්නේ නැහැ. නිරුද්ධයි. ඉන්නවා තියෙනවා කියලා මේ ගන්න ගතිය අපි තුළ ඇති වෙන්නේ මේ ස්කන්ධයන් පිළිබඳ ඇති නিত্য විපල්ලාසය නිසා. නමුත් ඇත්තනම් හැම ධර්මයක්ම ඇති වෙලා නැති වෙන බව කියන එක අපි උපන් උපන් අතීතයේ සිහි වෙන අරමුණු අරගෙන නිරුද්ධ වෙච්චි බව ප්‍රත්‍යක්ෂ කරගත්තොත් අන්න කර්ම භවයයි ගෙවෙන්නේ. ඒ නිසා කර්මයේ ක්ෂය වෙනවා නැවත ජාතිය ඇති වෙන්න තියෙන හේතුව ගෙවීම නිසා මෙතන සංදිය ගැළවිලා යනවා. ඒක තමයි වෙන්නේ. තේරුණාද නැත්නම් පොඩ්ඩක් ආපහු වහන්න පුළුවන්.
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ දෙන්න සැරයි කියන්නේ.
සාදු මිලානි මහත්මිය.
අහනවද සන්නසර්?
ඔව් තේරුවන් සරණ අහනවා.
තේරුවන් සරණයි අවසරයි. ඔබ වහන්සේට මම සතියකට කලින් කතා කළා මේ අර නිශ්චල තැනටපත් වෙනකොට මොකද කරන්නේ කියලා පොඩ්ඩක් අහුවා.
ඔව්.
මම ප්‍රෝග්‍රෙස් සතිටිකේම හොඳට භාවනා කරලා එකක් හොඳින් බැලුවා. අර සිත්විලි අර ස්කම්පන චංචල තිබිලා හිමීට නිශ්චල තැනටපත් වෙනකොට ඒ වෙනස් වෙනකමයි මට හොඳට දැන් වැටහෙනවා. එතන නිශ්චල තැනටපත් වෙනකොට ස්වාමීන් වහන්සේ එතන හොඳටම ස්පර්ශ වෙන බවයි එතන වේදනා ස්වරූපයක් වෙයි පවතින්නේ කියන එක මට හොඳටම පැහැදිලි.
ඔව්.
ඊට පස්සේ අර දැන් මේක නාම ධර්ම වල සංඥා සංකාර විඤ්ඤාණ සංකාර ඒ වගේ මට්ටම් අපිට තේරෙන්නේ මෙහෙම ඉස්සරහට යද්දිද නැත්නම් ඒව නිකන් මේ හොඳටම ගැඹුරු මට්ටමේ තියෙන තත්වයන්ද සයන සම්බුද්ධ මට දැනෙන්නේ යම් කිසි වේදනා ස්වරූපයක් කියන එක තමයි හොඳටම. ඒක ඊට පස්සේ සිතුවිල්ලකට මාරු වෙනකොට එතන විඥාන මට්ටම වෙනස් වෙනවා කියන එක මට හොඳටම තේරෙනවා.
ඔව්.
ඊ අතරතුර ටිකක් මට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා.
ඔව්.
එතකොට අපි කොහොමද තව දුරටත් බලන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න ඕන නිසා.
ඔව් එතනදී අපි ඒ දැනෙන ස්වභාවයෙන් නිශ්චලතාවයත් එක්ක අපි මතු කරගත්තා මේ නිශ්චලයි කියන තැනත් ඇතිවෙමින් නැතිවෙමින් පවතින ධර්මතාවයක් තියෙන බවත් ප්‍රත්‍යක්ෂ කරගත්තා. එතකොට එතන වේදනාවක් හටගත්තා නම් ඒ උපේක්ෂා වේදනාව වෙන්න පුළුවන්. ඒ වේදනාවද තවත් සිතක් උපදිනකොට නිරුද්ධ වෙනවා කියලා අපි යම් නුවණක් ඇති කරගත්තා. ඉතින් මේක තමයි අපි සම්මා දිට්ඨිය වෙන්නේ. ඔකට කියන්නේ අපි සත්‍ය ඥානය කියලා. නිත්‍යයි කියලා හිතපු තැනත් අනිත්‍යභාවයක් පේන්න තියෙනවා කියලා උන් අපි ප්‍රකට කරගත්තා. දැන් මේ නුවණ අපිට පුළුවන් අතීතයේ යමක් සිහි වෙනකොට අතීතයේ යමක් මතක් වෙනකොට දැන් මේ ණය පමුණුවන අතීත කාලේ ණය පමුණුවන අතීතයේ යමක් සිද්ධ වුණා නම් ඒ දේ මේ විදිහට ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නේද? දැන් මේ වේදනාව නිරුද්ධ වෙන බව තමන් දැක්කා. තවත් හිතක් උපදිනකොට වේදනාව ඉතුරු නැතුවම නිරුද්ධ වුණාස්සේ අතීතයේ හටගත්තු දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂා වේදනා තිබුණා නම් මේකත් එතනම නිරුද්ධ වුණා. දැන් මට සිහි වෙනවා නම් ඒ සිහි වෙන්නේ නැති වේදනාවක් මිසක තියෙන වේදනාවක් නෙවෙයි. අනාගත කාලයේ වේදනාවක් හටගන්නවා නම්, වේදනාවක් උපදිනවා නම් ඒකත් මේ විදිහටමයි. ඒ වගේම රූපයටත් ඔය ණය පමුණුනවා. දැන් අපිට අතීතේ දැකපු දෙයක්, අහපු දෙයක් සිහි වෙන්න පුළුවන්. දැකපු දේ අතීතෙම නිරුද්ධයි. ඇයි? වර්තමානයේ මේ කයට ස්පර්ශ නිසා දැනෙන පඨවි ධාතුව, තේජෝ ධාතුව ආදී මේ රූපයාගේ Nirodha වර්තමානෙම දකිස්. වර්තමානයේ හටගන්න ස්කන්ධයෝත් නිරුද්ධ වෙනවා නම් අනාගතයේ ස්කන්ධ පිළිබඳව අතීත ස්කන්ධ පිළිබඳව කවර කතාවද කියලා මේ විදියට තුන් කාලයට ණය පමුණුවමින් අර කියපු තුන් කාලයේ පිළිබඳව අපේ තියෙන වැරදි දෘෂ්ටි ආශ්‍රවේ අයින් කරන්න ඕන. ඒක තමයි අපි කරන්නේ. ඒ නිසා අපි නිකාං ඕක දිහා බලාගෙන ඉන්නේ නැහැ. ඕ නිශ්චලතාවයේ තුලින් අපි හොඳට සම්මාදිට්ඨිය තීක්ෂණ කරගන්න, පැහැදිලි කරගන්න, දියුණු කරගන්න හේතුඵල දහම. ඊට පස්සේ අපි යෝනිසෝමනසිකාරය පවත්වන්න ඕනේ. ඒ පවත්වන්නේ අර විදිහට අතීත ස්කන්ධයව අරමුණු කරමින් ඒ අතීතයේ තිබුණු මෝඩකම ගෙවනවා යෝනිසෝමනසිකාරය. අනාගතයේ පිළිබඳව මෝඩකම ගෙවනවා. වර්තමානයේ දැන් මේ මොහොතේම හට ගන්නවනම් දැන් මම මේ භාවනාවෙන් මිදිලා අපිට ඇහැට අරමුණු ගැටෙනකොට, රූපයක් දකිනකොට, සද්දයක් ඇහෙනකොට, කෙනෙක් කතා කරනවා කියන තැනත් මේතනත් මේ විදිහටම ඇති වෙලා නැති වෙනවා නේද කියලා අර සම්මා දිට්ඨිය දැනගත්ු ඇත්ත ආශ්‍රව ගෙවෙන්න සඳහා යෝනිසෝමනසිකාරයේ පවත්තමේ මුලාව ටික ටික ගෙවනවා. ඉතින් ඕක අපි කරන්න ඕනේ යෝනිසෝමනසිකාර බලේ. ඉතින් ඒක තමයි අපි ඉදිරියට ගැඹුරට ගැඹුරට යනකොට එතකොට අපිට තේරෙනවා මේ දේවල් ඇති වෙමින් නැති වෙමින් පවතින ධර්මයෝ කියලා. මේවා අක්ෂණ මාත්‍රයක්වත් නিত্য බවක්, ආත්ම බවක් ගන්න බෑ. මේ වගේ කොහින් මම මගේ කියලා කියා ගන්නද මේවට? කොහින් ආත්මයක් මේවට පණවන්නද කියලා මේ තිලක්ෂණයේ ඔස්සේ තමයි ප්‍රඥාව වැඩෙන්න ගන්නවා. ඒ නිසා ඒ ටික තමයි අපි ඉදිරියට කරන්න ඕනේ.
එහෙමයි
සර්. එහෙමයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. අර මේ උච්ඡේද දෘෂ්ටියයි ශාස්ත්‍ර දෘෂ්ටියයි නැති වෙන තැන ගැන තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
තෙරුවන් සරණයි. එතකොට මූල දෙකක් වශයෙන් පෙන්වුව අපි අවිද්‍යා මූලක, තණ්හා මූලක කියලා. එතන තමයි දෙන්නේ උච්ඡේද දෘෂ්ටිය එතන නැති වෙනවා කියලා කිව්වේ. උච්ඡේද දෘෂ්ටියේ ස්වභාවය අපි ඉස්සලා තේරුම් ගමු. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මෙලව හටගත්තු සත්‍යය. ඔව් දෘෂ්ටිය ගන්නෙ සිඳේය, වෙනසේය, නැවත හට නොගන්නේ කියන අදහසක් වෙනවා. ඒ කියන්නේ මේ රූපය සමග මේ හිතත් මෙතනම නිරුද්ධ වෙනවා. එතකොට එයාගෙන තමයි තමන් කරන කුසල කුසල කර්ම මේ ජීවිතේම අවසන් වෙනවා. ඊළඟ භවයකට මේක අදාළ වෙන්නේ නැහැ. එතකොට වෙන කෙනෙක්. මේක මේ ජීවිතේම අවසන් වෙනවා කියන ඕනෝග තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියනවා. එතකොට උච්ඡේද දෘෂ්ටිය කියන්නේ තමන් කරපු කර්ම සියල්ලම මෙතනින් අවසන් කියලා දෘෂ්ටියක් ගන්න බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කර්ම නිසා ඵලයක් හටගන්න එක දැන් නවතිනවා කියන එක නෙමේ මේ උච්ඡේද දෘෂ්ටියේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධමයෙන් පෙන්වන්නේ හේතුව ඇති තාක්කල් ඵලය නවත්තන්න පුළුවන්කමක් නැහැ. හේතුව විද්‍යාමාන වෙන තාක්කල් ඵලයද විද්‍යාමානයි කියලා බුදුරජාණන් වහන්සේ මෙතනින් පෙන්වනවා. ඒ කොහොමද? අවිද්‍යාව තිබුණොත් ඊළඟ සංසාර චක්‍රය භවය හැදෙනවා, ජාතිය හැදෙනවා, විපාක ටික හැදෙනවා. ඒ නිසා තමයි අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං නාම රූපං කියලා හේතුඵල ධම සම්බන්ධ කරා. මේ හේතු ටික තිබුණොත් මේ ටික හටගන්න. එහෙම බලන කෙනාට මේ දැන් කර්ම කුසල් අකුසල් කරොත් ඒක මෙතනින් අවසන් වෙනවා කියලා කියන්න බෑ. ඇයි? හේතු ටික සකස් වුණොත් ඵලය අනිවාර්යෙන් විද්‍යාමානයි කියන ඒ දැක්ම නිසා උච්ඡේද දෘෂ්ටි අයින් වෙලා යනවා. තේරුණාද? ශාස්ත්‍ර දෘෂ්ටිය ගත්තහම ශාස්ත්‍ර දෘෂ්ටියේ ස්වභාවය තමයි තමන්ට හම්බෙන අරමුණු නිත්‍යයි ආත්මයි තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් ගන්න බව. අපි ඕලාරික වශයෙන් ගත්තොත් තමන්ගේ කය රූපය මේක මම කියලා අරගෙන මේවා මට ඕනෑ විදිහට තියෙන්න ඕන මගේ වසඟේ පවත්වනවා. ඒ වගේම භවයෙන් භවයට ආත්මයෙන් ආත්මයට යන කෙනෙක් ඉන්නවා කියලා ඕන ශාස්ත්‍ර දෘෂ්ටිය. ශාස්ත්‍ර දෘෂ්ටිය ඇති වෙන්නේ තණ්හාව නිසා. භව තණ්හාව නිසානේ මම භව ආශාව ඇති වෙලා මම භවයෙන් භවයට යනවා කියලා මම මේවා මට ඕනෑ විදිහට පවත්වනවා කියලා ගන්නෙ තණ්හාව නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ භව චක්‍රයේදී දෙවනි චක්‍රයේදී තණ්හාව අවසන් කරන්නේ එතන ජාති ජරා මරණ කියන තැන. තණ්හාවෙන් මේ විදිහට ගත්තත් ඊට පස්සේ මෙතන භවයේ සකස් වුණාට ඊට පස්සේ භවය නිසා ජාතිය හට ගන්න. හැබැයි ජාතිය තුලක් තියෙනවා තව මරණයක් බිඳීමක් ජරාවක් තියෙනවා. ඒ නිසා මේව ආසාවෙන් අරගත්තට අපිට නිත්‍ය ආත්මයි කියලා තියාගන්න බෑයි. මේ වගේ ජරා මරණයක් පැනනවා. මරණයක් පේනවා, ජරාවක් පේනවා. එහෙනම් මේ නිත්‍යයි කියලා හටගත්තු ධර්මයන්ගෙත් ජරා මරණයක් පේනවා කියන එක විසඳීමෙන් ඔප්පු කරලා දීමෙන් අරගෙපු සාස්වත දෘෂ්ටිය සාස්වතයයි වෙනවා. ඒක තමයි එතන පැහැදිලි කරගත්තේ. තේරුණාද?
කර්මවල අපසල කර්මයේ ගත්තොත් මම මේ දරු ගන්න තියෙන විදිහට අපසල කර්මයේ ගත්තොත් මේ අපි අපසල කර්මයේ ඉහළම උපාදේ තමයි මේ අර ආනතරික අපකර්මයක්
කියන්නේ.
ඔව් ඔව්. ඒ ආනතරික අපකර්මයේදී විපාක දෙන හැකියාව තියෙන්නේ කල්පයක් අවිඥානිරේ කල්පයක් කල්ප දෙනවා. ඒක එහෙට එහෙට ඒ උපාදේ ඉඳ දේවක් නෑ දෙන්න දේවක් නෑ. එතකොට මේ පුදල කර්මය ගත්තම කියන්නේ දැන් අපි මම ප්‍රෝගේ ගත්තොත් අපි පිටකය දිනු සැපය ප්‍රඥාමින්ගේ විින සැපය නැත්නම් අරුතු ගත්මු ලෝකේ නේවසඤ්ඤා නාගඤ්ඤා ගත්මු ලෝකේ විපාක දෙන්න හැකියාව තියෙන කල්ප 80000. ඔව්. එතකොට කල්පය එතන කල්ප 80000ත් ඒ පුදල කර්ම බලවත් ඒ චේතනාවේ බලවත්කම නම් තමයි නිසා මේ එහෙම වෙන්නේ. ඒවා මත එතන කියනවා හිතපත් කරන පැහැදිලි කර දෙන්න. දැන් කාලයේ තියෙනවා මම ස්වාමීනාට තාක්ෂණික කතා කරන්නේ කර්ම පිළිබඳ. මේ කර්ම චතුත්ත්වය කියලා කියන අනේ ස්වාමීනාට කර්ම චතුත්ත්ව ප්‍රභේදයක් තියෙනවා.
ඔව් ඔව්.
ඒක අද අපි දැන් අද විත්තර වේගිනිය උපද්ද වේගිනිය අපරා පරිය වේගිනිය අවුල් කර්ම කියලා කියන ප්‍රථමයක්. හ්ම්. ඒකද ජන කර්ම උපත්තංග කර්ම අරෝචි ජන
උපපීඩක.
හ්ම්. උපපීලක උපගාතක කියලා හතරක්
තියෙනවා.
ආ. තව උපදී සම්පatti උපදී උපත්ති කාය සම්පatti කාය උපත්ති කියලා ක්‍රමයක් තියෙනවා. එතකොට තව තියෙනවා වර්ග කර්ම ආගන්න සංවා ආදීන කර්ම කඩත්ත කර්ම කියලා. ඒක තමයි පෙරවදාරුන් ඒ සතුත්ත්ව පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මම ස්වාමීනාට මේ කියන්නේ මේ අර ජනක කර්මනේ කියන එක ගත්තාම මේ එතන ඒ ධන කර්මයට හැකියාව කියන්නේ දැන් මේ යම් කිසි ප්‍රතිසංගියක් ගන්නකොට ප්‍රතිසංගිය ලබා ගන්න හැකියාව පමණක් ඒක කියන්නේ මම නිවැරදිනම් කියන්න වැරදිනම් කියන්න ඇති කයි කියලා දෙන්න මේ ධන කර්මයේ හැකියාව කියන්නේ යම් කිසි ප්‍රතිසංගියක් ලබා ගන්න විතරයි.
ඔව්.
එතකොට එතනින් යාට අර උපස්තම්භක කර්මයේ එයා ඉදිරිපත් නොවුනොත් සමානලට ඒක මේ කලර රූපයෙන් මනුෂ්‍ය රූපය නම් ඒ කලර මෞත් වේදීම ඒක නැස් වෙලා නිතරම යන අධ්‍යවක් තියෙනවා. උපස්කම්භක කර්මය විපාක දීලා ඒකට උපපීඩක කර්මය කොහොම සමානලට ඒක මේ එක්කෝ ඒ ආයතුක කර්මයකින් එහෙම නැත්නම් අංග විකල උපතක් ලබා දෙන්න අපියව තියෙන උපපීලක පදේ උපගාතක ජීව සමාලයට මම පුතේ ජීව කල්වත් කාලෙම ඒ කල්ණය නැති වෙලා යන අවස්ථාවක් යදෙනවා ඒ ක්‍රම අතර. එතකොට දැන් උපත සම්පatti උපදි විපatti කාල සම්පatti කාල විපatti කියන එතන ඒ අතරේදී දැන් උපදි සම්පත්‍ය ගත්තාම උපත්‍ය මොනකත් උපත්‍යක් වෙනවා. උපදි විපatti කියන්නේ ඒකට යම් කිසි විපත්‍යක් බලපාන එක. ඒකට උදාහරණයක් කියනවා ස්වාමීන් වහන්සේ මේ අරාපි අපේ කාළි අශෝකමාලා කතාවේදී. හරි අශෝකමාලාවට උපදි සම්පත්‍ය නිසා රූප රෝප සම්පත්‍යති උපත්‍යත් ලැබුණා. නමුත් මේ උපදි උපත්‍ය වශයෙන් එයාට ලැබුණා මේ මිත කුලේක සරු කුලේක උපත්‍ය ලැබුණා. උපත්‍ය සම්පත්‍ය බලවත් වීම නිසා එයා රාජමහේස්තාවක් වෙලා දුර්ගම් රජුනාගේ කාළි කුමාරයා බඳලා අද බරපෑරිය අය රාජ්‍ය රාජ්‍ය රාජමුදලෙන් රජකම ලැබුණේ නැහැ. ඒ කාළි කුමාරයා තේරුම්පත්ටිසෝද ලැබුණා කියලා මට හිතෙන්නේ. මේ නැත්නම් කිසු කුමාරයා රජකම ලැබුණේ නැහැ. ඒක උපදීපත් එතකොට ගති සම්පatti ගති උපත්ති කියලා තියෙන තායකක් තියෙනවා. එතකොට ආත්ම වාදින කම්ම කටත්තා කර්ම කියලා තවත් සංයක් තියෙනවා. ඒකෝ මේ කපිච්චල ගත්තාම ඒ විදිහට තමයි මේ සත්පන්දී මේ ලබා දීලා ඒ කර්ම විපාක දෙන හැකියාවක් ඇති
වෙනවා.
ඒකට කර්ම එක නම් තව එකක් මේ අපි අර දීහරි අර මෑණිය කෙනෙක් නොමාත්මේ සෑවන අර පංචක නේජ මණ්ඩලේ කියලා.
ඔව්.
පංචක නේජ මණ්ඩලේ ස්වාමීනාථට සම්පූර්ණ විස්තර තියාගන්න කාලය නම් මගින් නැති. නමුත් දැන් මේ නේජ මණ්ඩලේ කෙනෙකුටම ස්වාමීනාථට ගන්න ඉතින් ධර්ම දේශනා කරන්න ගන්න කෙනෙක් ඕනක් තියෙනවා. ඒ නෝන තිබුණ දෙන්නේ දැනීමකුත් තියෙන නෝනේ ධර්ම දේශනා කරන නෝනේ දැනීම එකට යන ධර්මතාවය.
ඔව්.
ඒකට අර පංචවිනේය මණ්ඩලයේ දුක්ඛ දුරණ වංගේට අර යන්තාතුරට නෝන තියෙනවද ධර්මතා ඥානය තියෙනවද ඒකාතුර දැනීම තියෙනවා. ඒකාතුර දැනීම තියෙනවද ඒකාතුරට නෝනක් පවතිනවා කියන එකට අනුස්වාවක් තියෙනවා මේ ආලෝක යන්තාතුරට පවතිනවද ඒකාතුරට අඳුර දුර වෙනවා. අඳුර යම් තාක් දුරට දුර වෙනවද ඒ තාක් දුරට ආලෝකයේ පැති වෙනවා. ඒ නේජ මණ්ඩලයේ ඒක තමයි අර යාවස ඥානං තාවස ඥානියන් තාවස ඥානියන් යාවස ඥානං කියන ප්‍රසෝධියක් තිබෙන කෙනෙක් ඉන්නේ. ඔව්
ඔව් ඔව්.
හ්ම්. ඒ වගේ මම මේ කියපු කාරණා වලින් ඉවරින්ද වැරද්දක් ඉවරද කියනවා දැන් අපරාද දෙන්න ඕක නෝ තමයි මේ.
ඔය කර්මය පිළිබඳව විග්‍රහය හොඳයි. මේ බොහෝ අයට ඒක දැනගන්න ප්‍රයෝජනවත් වෙනවා. එතකොට ඒ කර්මයේ ඒ විදිහට අපි කර්මය පිළිබඳව මේ පටිච්චසමුපාදයට අදාළව එක පැත්තක් කතා කරේ. නමුත් තව මේ කර්මයේ පිළිබඳව ගොඩක් ප්‍රභේද පැති මේ ප්‍රතිසන්දිය ඇති වෙන්න හේතු වන ආකාර පිළිබඳව කර්මයේ කියන මාතෘකාව මේ පටිච්චසමුපාදයට සම්බන්ධ නොකර වෙනම කර්මය කියලා මාතෘකාව ගත්තොත් ওই විදිහට බුදුරජාණන් වහන්සේ නොඑක් බෙදම් න්‍යායන් මේ පටිසම්පාදයේ බෙදුවා වගේ කර්මයේ පිළිබඳවත් නොඑක් න්‍යායන්ගෙන් මේ කර්මය නිසා උප්පත්තිය වෙන ආකාරය පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ විස්තර කිරීම පිළිබඳව තමයි මේ විග්‍රහ කරේ. ඉතින් ඒක ගොඩක් වැදගත් මේ පටිසම්පාදයට ඒ නුවණ සම්බන්ධ කරගත්තාම ඉතින් ඒක බොහොම
ප්‍රයෝජනවත්.
එතකොට නිය මණ්ඩලය පංචවිධ නිය මණ්ඩලයේ ගත්තාම ඒකේ පංචවිධ නිය මණ්ඩලය කියන්නේ මොකද්ද කිව්වොත් මේ අවබෝධ කරගත් ආකාර පහ මොකද්ද කියලා තමයි එතන අහන්නේ. පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය. ඒතෝ ඤෙය්‍ය කියන්නේ අවබෝධ කරගන්න. ආකාර අවබෝධ කරගත් ආකාර පහ මොකද්ද? එතකොට ඒක තමයි සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන කියන පහ. එතකොට පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේට යම්තාක් සංකාරයක් තියෙනවනම් සංකාර විකාරයක් තියෙනවනම් ලක්ෂණයක් තියෙනවනම් සම්මුතියක් තියෙනවනම් නිවනක් තියෙනවනම් යම්තාක් ඇදද ඒතාක් නොවන තියෙනවා කියන එක සර්වඥතා ඥානය හා සම්බන්ධ වෙච්ච එක. එතකොට අපි පංචවිධ ඤෙය මණ්ඩලය තුල මෙබඳු ආකාරي නුවණක් තියෙනවා කියලා කතා කරන්න පුළුවන්. නමුත් පංචවිධ ඤෙය මණ්ඩලය කියන්නේ ඒ නුවණ නෙවෙයි. ඒ නුවණ නෙවෙයි. නමුත් ඒ නුවණ පිළිබඳ ඒ පංචවිධ ඤෙය මණ්ඩලය පිළිබඳව බුදුරජාණන් වහන්සේට මෙබඳු ඥානයක් තියෙනවා. මොකද්ද? යම්තාක් දැකීමක්ද ඒ තාක් ඥානෙ තියෙනවා. මොකක් පිළිබඳවද? මේ පහ පිළිබඳව. කියන එක ආන් ඒ විදිහට ඔය දෙකම ගලපලා වටහා ගන්න ඕනේ. හරි, තේරුම් ගන්න. මොනවා
කොංගරද දැනට ඔකට බැරිමකුත් තියෙන ඕනේ නේද කොංගර? මොන තිබුණාද දැන් ස්වාමීනාන්දට මම අත්දුවේ නැත්වන්නාද මොන තියෙනවා.
ඔව්.
දැනීම නැත්තම් අපිත් ගලපලා දේශනා කරන්න ධර්මය අමාරුයි.
ඔව් ඔව්.
ඒක තමයි අර තමයි මුලින් මම කිව්වේ අර යාවත සංඥානම් තාවෙන් කියන්න අර රුකුමාවක් වෙන්න නැති මේක.
ඔව් ඔව්. ඒක හරි.
මගේ දැන අපි මේ කාල වේලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා අපි ඉදිරිපත් කරන ප්‍රශ්න බොහොම කෙටියෙන් ඉදිරිපත් කරමු. ඒකත් ප්‍රශ්න විලාසෙන් ඉදිරිපත් කරනවා තමයි වටින්නේ. මම හිතන්නේ අපි අනිත් කට්ටියත් අවස්ථාවක් දෙන්න ඕන නිසා.
ඔව්.
ඊළඟ ප්‍රශ්නයට යමු. මිස්ටර් විජය මේ විජයරත්න මහත්මයාට.
අවසන් කොමිනන්සේ තිරුවන් සර්ණයි. මගේ ප්‍රශ්න මේ සාකච්ඡාව දුන්නා අපිට. මට තියෙන ප්‍රශ්නේ මේ ප්‍රතිසන්දි චුට්ටිය ගැන ස්වාමීන් වහන්සේ. මේ දැන් අපි මෙච්චර ගොඩක් කර්ම කරද්දී හොඳ කර්ම නරක කර්ම කරද්දී හරියට එක මේ කර්මයක් තමයි මේ ප්‍රතිසන්දි චුට්ටිය වශයෙන් යවෙන්නේ අනිත් තැනට. ඒ මොකද එහෙම එක හරියටම ඒක තේරෙන්නේ ගොඩක් හිතට කාවැදිච්ච
ඉස්සල්ලා විග්‍රහ කරපු අර ධර්ම කාරණාවෙම තියෙනවා කර්මයේ විපාක දෙන පිළිවෙලක් තියෙනවා. එතකොට දැන් අපිට යමක් කරනකොට ප්‍රතිසන්දි මොහොතට ඉදිරිපත් වෙන්නේ එකයි. ඒ ඉදිරිපත් වෙන්නේ කොහොමද? එතකොට පේනවා ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කඩත්තාන වල කියලා. ඔන්න විපාක දෙන පිළිවෙල. ගරුක කර්ම කියන්නේ අපි ජීවත් වෙනකොට ප්‍රතිසන්දි මොහොතට පෙර කරපු කර්ම තුලින් බලවත්ම එකට තමයි ගරුක කර්මය කියලා කියන්නේ.
හරි ස්වාමීන්
වහන්සේ. ඒක තමයි මුලින් ඉදිරිපත් වෙන්නේ. ඒක නැති වුණොත් ගරුක කර්ම ආසන්න කර්මය. එහෙම බලවත් එකක් නැත්නම් ඒ මොහොතේ කරපු Tamanට හිතට ආපු එක සී වෙන්න පුළුවන් ආසන්න කර්ම. තම කියමුකෝ. එහෙමත් එකක් නැති වුණොත් කෙනෙකුට අපි කියමුකෝ යාට ඒ මොහොතේ සී වෙන එකක් කියලා කෙනෙකුට නැති වුණොත් ආචින්න කර්මී කියලා කියන්නේ භවයේ කවදා හරි ඊළඟ භවයේදී එකක් හරි ඉදිරිපත් වෙන්න පුළුවන්. ආසන්නම භවයේදී ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකත් නැති වුණොත් කටත්තාපන කර්ම කියලා කියන්නේ කවදා හරි කරපු කර්මයක් ඒ මොහොතේ ප්‍රතිසන්දි දෙන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒතකොට ඕක තමයි පිළිවෙල. මුලින්ම අපිට දැනෙච්ච ප්‍රබලව ආසේවණේ වෙච්ච එක ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් තමන් මේ මොහොතේ ළඟම සිද්ධ වෙච්ච ආසන්නම එක ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ එහෙම නැත්නම් සංසාරේ කවදා හරි කරපු කර්මයක් ඉස්මතු වෙන්න පුළුවන්. ඉතින් ඔය මෙදිහෙට තමයි කර්මයේ ඉදිරිපත් වෙන්නේ. එතකොට ඉදිරිපත් වෙන්න පිළිවෙල ගත්තාම අර අපි අර ඉස්සලා ඔබතුමී කිව්වා වගේ අපි තුල බලවත් උපාදාන වෙච්ච, බලවත් ආශේවණේ වෙච්ච, බලවත් විදිහට හිතට දැනෙච්ච දේ ඉස්රෝමේ. ඒක තමයි නිය. එහෙමයි
ස්වාමීනි. බොහොම පිං ස්වාමීනි.
පෙරවන් සර්. පෙරවන් සර්.
හොඳයි, ඊළඟට ඉදිරිපත් වෙන්න තුලානි මහත්මයා.
පෙරවත් සත්නා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වෙලාව තියෙනවා නම් විතරක් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස.
ඔව්.
ඒ ස්වාමීන් වහන්ස කමෙන් නැද්ද
ස්වාමීන් වහන්ස?
ඔව් කියන්න. මට තියෙන ප්‍රශ්න ස්වාමීන් වහන්ස අර ඉස්සෙල්ලාර මහත්මිය ඇහුව අර ප්‍රශ්නෙටම සම්බන්ධයෙන්. එතකොට ස්වාමීන් වහන්ස අර නිශ්චල වෙලා තියෙන අවස්ථාව ගැන කතා කරත් ස්වාමීන් වහන්ස.
හා.
එතෙන්දී කිසිම يعني නිශ්චල බව විතරයි එතෙන්දී දැනෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සට හිතන්නේ එක මේ කියන්නේ උපේක්ෂා වේදනාව වගේ ස්වභාවයක් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක සන්තති ගණයෙන් වැහිලා තියෙන නිසා නේද ඒකේ මේ මේ නැතිවීමක් කියන එකක් පැහැදිලි වෙන්නේම නැහැ නේද ස්වාමීන් වහන්සේ? එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි ඒක මේ සතිය ගොඩාක් දියුණු කෙනෙකුට එහෙම නැති වෙන ස්වභාවයකුත් පේනවද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්තම් මෙතන උපේක්ෂා වේදනාවක් කියන එක මේ අපි හිතලා ඒ ගැන අරමුණු කළ යුතු වගේ ස්වභාවයක් ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි.
හොඳයි තිරුවන් සරණයි. ඒ එතන නිශ්චලතාවය තුළ උපේක්ෂා වේදනාව කියන එක ඉතාම සියුම්. ඇත්තටම කතාව ඇත්ත එතන ඝන සංඥාව කියන එක ඉතා සියුම්ම තියෙනවා. ඇතිවීම නැතිවීම හොයාගන්න පුළුවන් කමක් නැහැ. පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ඒක හරියට අපි ඉදිරියේ තියෙන රූපයක් දිහා බලාගෙන ඉන්නකොට නමුත් මේ රූපේ බිඳි බිඳි නිරුද්ධ වෙනවා. නමුත් මේක කවදාවත් පේන්නේ නැහැ මේ බිඳීම. ඒක අපිට තියෙනවා වගේම පේනවා. ඒ වගේම තමයි මෙතනත් මේ වේදනාවේ රළු සැප දුක් වේදනාවන් පේනවා පැහැදිලිව. නමුත් අර උපේක්ෂා වේදනාව කියන එකේදී අමාරුයි ඒක බිඳීම හොයාගන්න. නමුත් එතන බිඳීමක් තියෙනවා. ඒ බිඳීම වැටෙන්නේ යාගේ සති සමාධිය හොඳට දියුණු නම් පස්සේ. නමුත් එතෙන්ද නිශ්චලතාවයට එන්නේ සති සමාධි දියුණු වෙච්ච නිසා. ඒත් සති සමාධි දියුණු වෙන නිසා ආවට සති සමාධිය උපයෝගී කරගනිමින් ඒ සතිය සමාධිය මෙතන නිශ්චලතාවය තුල බිඳීමක් තියෙනවා කියන එකට යෝනිසෝ මනසිකාරයේ පැවැත්වුවොත් තමයි පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. නිකම් බලාන හිටියට පේන්නේ නැහැ. සිතන සතිය තියෙනවා, සමාධිය තියෙනවා. ඉතින් නමුත් මේ අපිට අවශ්‍ය නිශ්චලතාවය නෙවෙයි. ওই නිශ්චලතාවයේ තුලද අනිත්‍යතාවයක්, අනාත්මතාවයක් තියෙනවා කියන ධර්මතාවයයි ඔප්පු කරගන්න ඕනේ. ඒකට නම් ඒ සති සමාධිය ඒ අදාළ මානසිකාරයට යොමු කර යුතුය. අන්න එතකොට යාට හොඳ සිහියෙන් හොඳ නුවණින් බලාගෙන ඉන්නකොට වේදනාව ඒ නිශ්චලතාවයේ තුල තමන්ට වෙන අරමුණක් දැනෙන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා පේන්න පුළුවන්. කැඩි කැඩි යනවා පේන්න පුළුවන්. අන්න ඒ තුල තමන් සිහියෙන් නුවණින් තේරුම් ගන්නවා මෙතනත් එහෙනම් ඉපදීම් බිඳීමෙන් යුක්තයි. මෙතන නිත්‍යභාවයක් නැහැ කියන එක අපි වටහා ගන්න ඕනේ. ඒ වටා ගැනීම සිද්ධ වෙන්නේ සති සමාධිය දියුණු වීම නිසා. එතකොට ඒ සති සමාධිය අදාළ මානසිකාරය සඳහා යොමු කළ යුතුයි. ඒ අනුව තමයි ඒ සතිය සමාධියෙන් ඒ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මතු කරලා දෙන්නේ සති සමාධියෙන් ඊට අදාළ යෝනිසෝ මානසිකාරය පැවැත්වීම. ඒ නිසා අපිට එතන සති සමාධිය කියන එකත් අවශ්‍යයි, යෝනිසෝ මානසිකාරය කියන එකත් අවශ්‍යයි. මේ දෙකම එකට එකතු වුණාම තමයි ඔය තියෙන තැනත් මෝඩකම අයින් වෙලා එතනද අනාත්මයක්, එතනද අනිත්‍යයක් තියෙනවා කියන ප්‍රඥාව පාල වෙනවා. ඒ තේරුම් ගන්නයි.
තේරුම් ගන්න සම්මිනාජ බොහොම පිං තේරුම් ගන්නසේ.
හොඳයි, එහෙනම් මම හිතන්නේ අද දවසේ අපි කාලය වෙලා අවසන්යි. මම හිතන්නේ අපි අද ඉතාමත්ම ගැඹීර ධර්ම කොටසකටයි සම්බන්ධ වෙන්නේ. ඇසිය යුතුම ඒ අපර නිතර අහන්ට ලැබෙන්නේ නැති ඉතාම ගැඹුරු දේශනාවක් අද අපි ශ්‍රවණය කරේ. ධර්මයේ වේශයෙන් අධර්මය සමාජගත වෙන කාලයක ස්වාමීන් වහන්සේ සබවාසය වැනි ඉතාමත්ම දිනේදර ධර්මදර ස්වාමීන් වහන්සේ නමක් සමග මේ සාකච්ඡාව කරන්න ලැබීමත් ඉතාමත්ම වාසනාවක්. ඉතින් ඔබ වහන්සේ මේ දේශනාව කරන්න ඉතාම වේශමහන්සිලා ධර්ම කරුණු රැස් කරගෙන ඉතින් අපි ඉතාමත්ම නැත්නම් ඉතාලින් කුසල් රැස් කරගන්න මේවට සහභාගී වීම තුළින් ඉතින් මේ සියලුම කුසල් ඔබ වහන්සේගේ ධර්ම මාර්ගය ඉතාමත්ම සුවපහසුව සුඛ පරිපදානෙන් නිමා කර ගැනීමට උපනිශ්‍රේ වේවා කියලා මේ ආසාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒකලම ඔබ වහන්සේගේ ගුරු දෙමාපියන් සහ නිමාපියන් වහන්සේලා සහ ඒකලම වහන්සේට සුපසිරි ප්‍රස්ථාන කරන කාරක කාරකාදීන්ට මේ මේ කුසලත් වේවා. හැකි ඉක්මන් බව එකදීම නිර්වාණ අවබෝධයෙන් මේ කුසල හේතුව ගැන උදව් ප්‍රාර්ථනා කරන සන්නාස.
නයිස්.
ආරාධනා කිව්වා. පින්නම් පින්නම් මදනාවෙන් අද සාකච්ඡාවක් මම කරන්න ස්වාමීන්
වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. මේ වෙලාවේ අපි එහෙමනම් මේ අවසන් කරමු. මතක තියාගන්න ඊළඟ වාරේ නෙවෙයි මේ එන සතියේ නෙවෙයි ඊළඟ සතියේ තමයි ඊළඟ දේශනා වාරේ පැවැත්වෙන්නේ. අද දවසේදීත් අපි මේ පටිච්චසමුප්පාදයේ නොඑක් ණය ක්‍රම ගැඹුරින් කතා කරලා ඒවා තේරුම් නොතේරිච්ච අය නැවත නැවත ඒවා ශ්‍රමණය කරලා දහම් පොත්පත් බලලා ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් කරමින් මේ පටිච්චසමුප්පාදයේ තව තවත් නුවණ දියුණු කරගන්න තේරුම් කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ කුසල ශක්තියනුත් උපනිශ්‍රේ වේවා හැම දෙනාටම කියලා ආශිර්වාද කරන ගමන් අද දවසේදී සියලු ආකාරයෙන් ජනිත වූ කුසල ධර්මියෝ දෙවියන් ඥාතීන් ඇතුළු සහ සම්බන්ධ වෙච්ච උදව්පකාර කරන අතහිත දෙන මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන සියලු දෙනාටම මේ කුසල ධර්මයකසේ පිහිටීමෙන් තව තවත් ඥානෙ දියුණු කරගන්න බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න අවිද්‍යාව දුරු කරගන්න අකුසල ධර්මයන් දුරු කරන සීල් ගුණ පිරිසුදු කරගන්නත් මේ කුසල් උතුම් නිවන් පිණිස පවතිවා සත්පුරුෂ කල්යාණ මිත්‍රයසු ලැබීම අසත්පුරුෂ පාප මිත්‍රයන්ගෙන් වැළකීමටත් මේ කුසල් උපනිශ්‍රේ වේවා භව ගමන නිමා කරන තෙක් තමන්ට නිදුක් නිරෝගී භාවය කායික මානසික සැනසෙල්ල උදා වේවා පෙනෙන නොපෙනෙන අයහපත් බලවේග දුරු වේලා දෙවියන්ගේ ඥාතීන්ගේ උතුම් තුරුණුවන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාවත් ලැබිලා ඉතා ඉක්මනින්ම සුවසේන සසරකට සසර ගමන ගෙවා ගන්න මේ කුසල් හැම දෙනාටම උතුම් පාරමී ධර්මයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. තෙරුවන් සරණයි හැම දෙනාටම.